අද දවසේහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ගුණතිලක පවුලේ පින්නතුන්. එයත්තන්ගේ අරමුණ බවට පත්වන්නේ මීට මාස 3කට පෙර අතුව අපාතරයෙන් සමුගත් ඒ තම ආදරණීය මෑණියන් වහන්සේට ගල්හේනගේ චාලට් අල්විස් පින්වත් මාතාවගේ සසර ගමන සුගතිගාමී වේවා, යහපත් වේවා, සැපවත් වේවා, කල්යාණ මිත්‍රයසුර ලැබේවා, ප්‍රාර්ථනීය සැපයෙන් සුවයෙන් නිවනින් සැනසීමට මේ උතුම් දහම් කුසලය ආධාරයක්, උපකාරයක්, ආශිර්වාදයක්, පින්පඳුරක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් එසේම වේවා කියමු අපි. ඒ වගේම අපාතරයෙන් සමුගත් එම පවුලේ ආදරණීය පියාණන් වන හේරත් මුදියන්සේලාගේ ගුණතිලක පියාණන්ටත්, ඒ වගේම ගල්හේනගේ බ්‍රියට් අල්විස් ලොකු අම්මාගේ අම්මාටත්, ඒ වගේම මංගල පෙරේරා තම ඥාති සහෝදරයා ඇතුළු එම පවුලේ නමින් මේ පරලොව යන්නට යෙදුණු සියලුම වංශ පරම්පරාගත ඥාති වර්ගයාටද මේ පින්පඳුර ආශිර්වාදයක් වේවා, නිවනින් සැනසීමට උපකාරක වේවා, සසර සැපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කිරීමට අදහස් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයත්, සද්ධර්මයේ ලොවට බෙදා දීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම පවුලේ සෑම සියලු දෙනාටමත්, සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත්, රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් සද්ධර්ම අවබෝධයත් සැලසීමට මේ දහම් කුසලය හේතු වාසනා වේවා කියන කල්පනා කරමින් අද දවසේ දායකත්වයේ දක්වනු ලබන්නේ ගුණතිලක පවුලේ පින්නතුන්. මේ හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදව සාදව. හොඳයි. සාදව සාදව සාදව. 2024 වසරේ පළවෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත, ගුණගරුක, වාසනාවන්ත, අපි වෙනදා හැමදාමත් කියනවා වගේ ප්‍රඥාවන්ත, වගේම සතිමන්ත, විරියමන්ත, ගුණවන්ත ආදී නම්ද පින්නතුන්ට ගැලපෙනවා. ශ්‍රද්ධාව පමණක් නොවේ, නිසා ඒ හැම ගුණයක්ම තියෙන්න ඕන. ඒව තමයි අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු සම්මාන ගෞරව. ඉතින් අපිට සම්මාන ගෞරව ලැබිලා තියෙනවා, අපිට කරන්න තියෙන එකට අවශ්‍ය කරන සුදුසුකම් පූර්ණේ කරගන්න එක. ඒ කියන්නේ ඒ සම්මානයට හරියන දේ අපි ළඟ තියනවද? ප්‍රඥාවන්ත භාවයේ තියනවද? සතිමන්ත භාවයේ තියනවද? ඒ විරියවන්ත භාවයේ තියනවද? ශ්‍රද්ධාව කියන එක තියනවද? මේව ගොඩක් අය ළඟ තියෙනව නැත්තේ නැහැ. ඒවා අර පරඩැල් වගේ ඔහි වැනි වැනි තියෙන ශක්තිමත් නෑ. එනිසා නිකාම් ඔහේ මඩේ ඉඳපු ඉන්නවල් වගේ ශ්‍රද්ධාව තිබිල බෑ, ප්‍රඥාව තිබිල බෑ, සතිය තිබිල බෑ, සමාධිය තිබිල බෑ. ඒව හරියට ඉන්ද්‍රකීලයක් වගේ හොඳ ස්ථාවරව පවත්ව ගන්නට ඕන. ඔන්න ඔතනයි තියෙන්නේ ප්‍රශ්නේ. ප්‍රඥාව තියෙනවා, ප්‍රඥාව ශනිකව අතුරුදහන් වෙනවා. සිහිය තියෙනවා, සිහිය පොඩ්ඩක් නැත්තම් සිහිය නැති වෙනවා. ශ්‍රද්ධාව තියෙනවා, ශ්‍රද්ධාව පොඩ්ඩක් නැත්තම් කැඩිලා යනවා. ඒ නිසා අවිච්ඡ ප්‍රසාදය කියන ඒ ගුණාංග ඇති වෙන්න ඕනේ. ඒක බලවත් අවබෝධයක් සහ ශ්‍රද්ධාවක් කියන එකයි එකෙන් අදහස් වෙන්නේ ධර්මයේ පිළිබඳව. ඉතින් ඒක බලවත් කරගන්නේ නැතුව යන්න බෑ. කායිකව බලවත් වෙන්නේ නැති කෙනෙකුට මහා කන්දක් තරණය කරන්න බෑ. හොඳට ශාරීරිකව හොඳ ශක්තිමත් බලවත් කෙනෙක් වෙන්න ඕන. ඉතින් මේ සාසන ධර්මෙත් එහෙමයි පිළිතුරු. මේ ගමන සම්පූර්ණ කරන්න ලොකු බලයක් ශක්තියක් තියෙන්න ඕන. ඉතින් තමන් බලවත්ද කියලා බලන්න වෙන දෙයක් නෙමෙයි අපි මේ කරගන්න උත්සාහ කරන්නේ. අපේම සංසාර දුක දුකෙන් මිදෙන්න. ඉතින් සංසාරේ කිව්වහම පින්නතුන් ගොඩක් කලාවට මනින්නේ ලබන ආත්මේ ඉඳලා ඉස්සරහට. එහෙමනේ. මේක මතක් වෙන්නේ එහෙමයිනේ. ඒක වැරදි. සංසාරේ කියන්නේ මේ හුස්ම ගන්න මේ මොහොතත් එක්ක. තේරුණා නේද? මේකත් සංසාරේනේ. සංසාරේ කිව්වම මතක් කරගන්න එපා මැරෙලට පස්සේ ඊළඟ ආත්මෙන් එහාට කියලා. එහෙ නෑ. මේ මෙතන මේ තියෙන සංසාරේ. එතකොට සංසාරේ නිදහස් වෙන්න කියලා කියන එකේ අදහස් වෙන්නේ මේ මොහොතේම නිදහස් වෙන එක, මේ මොහොතේම දුකෙන් මිදෙන එක, මේ මොහොතේම නිවන් දකින එක, මේ මොහොතේම සත්‍ය අවබෝධ කරගන්න එක. ඉතින් අපි ඒකට උත්සාහවත් වෙමු. පින්නතුන්ට ත්‍රිපිටක ධර්මයේ තියෙනවා, පොත්පත් තියෙනවා, පොඩි කාලේ ඉඳලා අහපු බණපද ටික තියෙනවා. ඒ වගේම ඒ අතරින් එකක් තමයි ආනන්ද හාමුදුරුවෝත් ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ගේ උපදේශයත් ලැබෙනවා. ඉතින් මේ සියල්ලම එකට එකතු කළාම මේක බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. නේද? බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. ශක්තිමත් වුණාම සියල් එකට එකතු වුණාම පින්නතුනේ ලොකු ශක්තියක් බලයක් ගොඩ නැගෙනවා. ඉරටු මිටියක් එකතු වුණා වගේ එක බිඳින්න කඩන්න බැරි වෙනවා. ඒ නිසා ඒ සියල්ලගේම එකමුතු වේ බලයේ තමයි පින්නතුන් අද අවදි කරගන්න අපි උත්සාහ කරන්න කියලා කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව අතීතයේ තිබුණු ඉගෙනගත්ත දේවල් අයින් කරන්න කියන එක නෙමෙයි කියන්නේ. මේ හැම දෙයකින්ම බලයක්, මේ හැම දෙයකින්ම ශක්තියක්, මේ හැම දෙයකින්ම ආශිර්වාදයක් අරගෙන තමයි මේ මොහොතේ අපි අවදි වෙන්න බලන්නේ. රටක් පාලනය කරන එක ලේසි. හිතක් හදාගන්න කියා දෙන එක අමාරුයි. තේරුණානේ? හිතක් හදාගන්න එකත් අමාරුයි. නමුත් අපි හිතාගෙන ඉන්නේ නම් රටක් පාලනය කරන එක තමයි අමාරු කියලා. රටක් පාලනය කරන්න ඒක ලේසියි. හිතක් හදාගන්න අමාරුයි. ඒ නිසා ලෞතර බුදු කෙනෙක් තමයි ලෝකේ ඉහළම පාලනය සිදු කරේ. පැහැදිලිනේ? එහෙමනම් අපිත් මේ මොහොතේ ඇවිල්ලා ඉන්නේ තාන්නේස් දේ සිද්ධ කරගන්න. හිතක් හදාගන්න. හිතක් කියන්නේ මහා සංකීර්ණ ක්‍රියාදාමයක්. මොළය කියන්නේ, හිතක් කියන්නේ. ඒ වගේම අපේ මේ ශරීරය ඉඳුරන් කියලා කියන්නේ හරි සංකීර්ණ ක්‍රියාදාමයක්. ඔයත් හිතනවද තාම මේ වෛද්‍ය විද්‍යාව හරි මනෝවිද්‍යාව හරි මේ මොළයේ පිළිබඳව පරීක්ෂණ, මනස පිළිබඳව පරීක්ෂණ කළා ඉවරයි කියලා? තාම නෑ පින්නතුනේ. අදහා ගත නොහැකි, තේරුම් ගත නොහැකි මෙහි ක්‍රියාකාරීත්වයන් ප්‍රශ්න ගොඩාක් හැටියට ඒ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ කරන අයගේ ගුණුවේ ඉතුරු වෙලා තාම තියෙනවා. ඒව තාම හොයාගන්න බැරුව ඉන්නවා. විශේෂයෙන් මේ එක දෙයක් තමයි මේ නිර්වාණය කියන එක. මේ සිත ඉක්මවීම කියන එකත් ලෝකේ ඉතුරු වෙච්ච ප්‍රශ්නයක්. ඒකට තාම වෛද්‍ය විද්‍යාත්මකව ඒ සොයා ගැනීම මට්ටමේ පරීක්ෂණ මට්ටමේ තියෙන දේවල්. දැන් මේ අපි කතා කරන්නේ නූතන දියුණුවයි කියන තාක්ෂණයේ විද්‍යාව පරීක්ෂණ මට්ටමේ තාලා තියෙන පැත්තකට දාලා තියෙන එකක්. ඒ තමයි නිර්වාණය, ලෝකෝත්තරත්වය, මේ මනස ඉක්මවීම කියන කාරණේ. මේක ලේසි පහසු කාරණයක් නෙමෙයි. මේක මහා අභියෝගාත්මක සංකීර්ණ සිද්ධියක්. අපි හිතනවා අපි මොකටවත් ආස නැති වුණා නිවන් දකි කියන වගේ පටු හැඟීමක් තියෙනවා. එහෙම වෙන්නේ නෑ, එහෙම කරන්න බෑ. පැහැදිලි නේද? එහෙම කරන්න බෑ වෙනතුනේ. ඒක හරිය සංකීර්ණ සිද්ධාන්තයක්. ඒ නිසා ධර්මෙම කියලා දීලා තියෙනවා ඒක අද්භූත ධර්මයක්, ආශ්චර්ය ධර්මයක් හැටියට. එහෙමනම් අන්න එවැනි ධර්මයක UI ඔබ ආදාරන්න යන්නේ ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. ඒකට උපකාරක වෙනවා පින්නතුනේ සංසාරගත පාරමී බලයත්. යහපත් ධර්මයේ සසර අසලා ධම්ම දාන සීල භාවනාවන් වල යෙදිලා හොඳ වැඩ කරපු ඒ ගුණයත් ඕන කරනවා. ඒ වගේම මේ ආත්ම භාවයේදී ධර්මය අහලා ධර්මය මෙනෙහි කරලා සිත යහපත් කරගැනීමේ ඒ කාර්යවේ ඒ සීල භාවනාවන් වල යෙදිච්ච බල සම්පන්න භාවයත් ඕන පින්නතුනේ. ඉතින් මේ සියල්ල එකතු කරගෙන තමයි අපි මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්නේ. සත්‍ය අවබෝධ කියලා කියන වෙනතුනේ සරලව තේරුම් ගන්නවා නම් හිතේ බර අඩු කිරීම. ඔබම තරාදීකට දාලා බලන්න හිතේ බර කීයද කියලා. හිතේ බර තව කොච්චර තියෙනවද? තමන්ගේ හිත කිලෝ කීයක් බරයිද? තේරුණාද? දැන් ඔය සත්‍ය අවබෝධ වීම සමගම ඇති වෙන දැනෙන දෙයක් තමයි පිළිතුනේ බර නැතුව යන එක. කයේ හිතේ ඇඟේ තිබිච්ච බරක් නැතුව යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලේදී උපමා කළා නේද හිසේ තිබුණු මල්ල බිමින් තිබ්බා වගේ කියලා. ඒකෙන්ම ඒ තහවුරු වෙනවා. මේ මිනිස්සුන්ට දැනෙච්ච දේ තමයි මිනිස්සු කිව්වේ. ඒ කියන්නේ මගේ ශරීරයේ තිබිච්ච බර ටික නැතුව ගියා. එවනම් ඇත්තටම බරක් තියෙනවා. ඇත්තටම බරක් තියෙනවා මේ ශරීරේ. මනසෙත් බරක් තියෙනවා. අපි හිතන්නේ මනසෙ බරක් නැහැ කියලා. බරක් තියෙනවා. මනුෂ්‍යයාගේ සිතුවිලිත් හරීම ඝනයි. ඝන බලයක් තියෙනවා. වාක් බලයක් තියෙනවා. තේරුණානේ? වාක් බලයක් තියෙනවද නැද්ද? තේරෙනවා. සමහර අය මේ ගහේ අඹ පිරීලා තියෙනවා කිව්වම ඊට පහුවෙන්ද දරබඩ ගාලේ වැටෙන්නේ ඔක්කොම කට්ටිය. අඹ ටික. ඒ නරක බලය. හානේ පුතාගේ මූණ හඳ වගේ කියලා කියපු ගමන් ඊට පස්සේ ගුරුලෑ එනවා මේ මේ ඒ වගේ දේවල් එන්නේ. ඒවත් ඒ වාක් බලේ නරක පැත්ත. එතකොට පිරිත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කිරීම වගේ දේවල් ඒ බලේ හොඳ පැත්ත. එතකොට තේරුම් ගත්තා හොඳ නරක දෙකටම පෙරලෙන වාක් බලයක් තියෙනවා. චිත්ත බලයක් අපිට තියෙනවා. එනම් බලයක් තියෙනවා. මේක අඩු කර ගන්න ඕන. මේකේ බර අඩු කර ගන්න ඕන. මේක හරියට විද්‍යුතයක් වගේ. ගෑස් ටැංකියකට උපමා කරොත් මේක ගෑස් එක වගේ. වහා ඇවිලෙන සුළු, ගිනි ගන්න සුළු, ගිනි ගැනීමට සුදුසු ශක්ති විශේෂයක් පවතිනවා. හරි නේද උපමාව? ගෑස් ටැංකියටම උපමා කළාම හරි. හරි සරල ක්‍රමයක් තියෙන මේ බර බිමින් තියන්න පින්නතුනේ. අපි පොදු වෙන්න ඕන. පොදු වෙනවා කියන්නේ මිනිසා අතර පොදු කෙනෙක් කියන එක නෙමෙයි. මුළු මහත් ස්වභාව ධර්මයේ සමග පොදු වෙන්න ඕන. අපි කියුවාම මිනිස්සු වශයෙන් ඉන්න අය අපි පමණක් නෙමෙයි. ගහ කොළ වැල මහ පොළව සුරඟ වලාකුළු ජලය මහ සාගර පර්වත සියලුල්ල සමග අපි පොදු වෙනවා. හරිනේ බලන්න පොදු වෙලා වාසය කරන්න පොදු වෙලා ඒ ආකාරයෙන් වාසය කරන්න. බලන්න ඔබේ මනස දෙස. ඔබේ මනස පොදුවේ වාසය කරනවද? එහෙම නැත්නම් කෙනෙක් හැටියට කොන් වෙලා අයින් වෙලා ගොනු වෙලා වාසය කරනවද? දැන් අපි පොදු බව ආය අයින් කරගත්තද? මොහොතකට පොදු වෙලා හිටිය, දැන් පොදු බව ආය අයින් කරගත්තා. අතහැරපු අරිහත්, අතහැරපු කියන එකයි අර්ථය. ඒසා අරිහත් කියනට වෙනවද සිංහලෙන් ඕන කිව්වම හරි අතහැරපු. කවුද ඔබ? මම අතහැරපු කෙනෙක්. එහෙලතු මේ වෙන මොකක්වත් මේ අරිහත් කියන අතහැරපු කෙනා. තේරුණා නේද? අතහැරපු. කවුද ඔබ? අතහැරපු කෙනෙක්. ඒ කාලේ එහෙමයි ඒ භාවිතාව. ආන ඔබ කවුද? මම අතහැරපු කෙනෙක්. ඔබෙනුත් අහනවා ඔබ කවුද? දෙක තුනක් අල්ලගෙන ඉද්දී අතහැරපු කෙනෙක් කියලා කියන්න පුළුවන් නේ. ටිකක් අල්ලගෙන ඉන්නවා, ටිකක් අතහැරලා කියන්නත් පුළුවන්. සම්පූර්ණයෙන් අතහැරපු කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකක් දෙකක් අතහැරපු කෙනෙක්, ගොඩක් අල්ලගෙන ඉන්න කෙනෙක්. මේ අල්ලගන්න උත්සාහ කළාට මිනිස්සුෙකුට මේව අල්ලගන්න පුළුවන්ද? අල්ලගන්න උත්සාහ කරාට අල්ලගන්න බෑ. තේරුණානේ? අල්ලගන්න උත්සාහ කරාට අල්ලගන්න බෑ. මායාවකුයි මේ අල්ලගෙන ඉන්නවා නම් අල්ලගෙන ඉන්නේ මායාව. ඇත්ත තත්ත්වයක් නෙමෙයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරා මිරිඟුවට රැවටුණු මුවෙක් වගේ. මායාවක්, චිත්ත මායාවක තමයි ඉන්නේ. මේ ශරීරය පිළිබඳව, මේ ඉන්ද්‍රියන් පිළිබඳව තියෙන සංකල්ප, මේ රට පිළිබඳව, ලෝකය පිළිබඳව, තම තමන්ගේ භූමිය පිළිබඳව පවා තියෙන සංකල්ප මොනවද? මායාවක්. ඒ මායාව නිසා නේද මේ වෙනකොට රටවල් ගැටෙන්නේ, මිනිස්සු ගැටෙන්නේ, හැමතැනම ගැටෙන්නේ මායාව නිසා. එනිසා අපිට කරන්න තියෙන හොඳම දේ තමයි පොදු වෙන්න ඕන. පොදු. බලන්න ඔබ ඉන්නේ මම වෙලාද පොදු වෙලාද? ඔබ ගැන බලන්න. මම වෙලාද ඉන්නේ පොදු වෙලාද කියලා බලන්න. තමන්ටම දැනෙන්න ඕන තමන් පොදු නම් පොදුයි කියලා දැනෙන්න ඕන, මම නම් මම කියලා. දැන් ඔබට තේරෙන්නේ නැද්ද ඔබේ කාර් එකයි අනුන්ගේ කාර් එකයි? තේරෙනවනේ නේ? මේක මගේ කාර් එක, මේක අනුන්ගේ කාර් එක කියලා. ඒ වගේ ඔබට ඔබ තුල තේරෙන්නේ නැත්තම් පොදුද පෞද්ගලිකද, එහෙම නැත්තම් මමද පොදුද කියලා ඒකට අමුතුවෙන් දැනගන්න ඥානයක් උඹනා නෑ. තමන්ගේ චිත්ත සන්තානයේ ඒ ගලායගෙන ස්වභාවය අනුව තමන්ට තීරණය කරන්න පුළුවන්. ඒ රිදම් එක අනුව තීරණය කරන්න පුළුවන් තමන් පොදු මනසකින් නිදහස් වාසය කරනවද, එහෙම නැත්තම් මම වෙලා ඉන්නවද කියලා. බාහිරින් අපිට පොදු වෙන්න බෑ. එහෙම පොදු වුණොත් එහෙම ඉතින් අපිට අනුන්ගේ ගෙවල් වල ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ නිලවනෝනේ ගෙවල් වලින්. අපි මේ ස්වභාව දහමත් එක්ක කතා කරන්නේ. මිනිස්සුත් එක්ක පොදු වෙන්න බෑ අපිට. තේරෙනවද? මිනිස්සු වෙන වෙලා ඉන්නේ. අපිට අපේ මනස තුල පොදු වෙන්න පුළුවන්. දැක්ම තුල පොදු වෙන්න පුළුවන්. මොන මොනවත් එක්කද අපි පොදු වෙන්නේ? අහසත් එක්ක, ගහකොළත් එක්ක, වාතයත් එක්ක, මහ පොළොවත් එක්ක, ගංගා ඇලදොල මහ සාගරෙත් එක්ක, තවත් ඉතින් මේ මහ පොළොවේ තියෙන හැම දෙයක් එක්කම පොදු වෙනවා. ඇත්තටම අපි පොදු නැද්ද අපේ ශරීරය දිහා බැලුවත්? ඇත්ත කතාව පොදුයිනේ නේ. අපි පවතින්නේ ගහකොළ ඇලදොළ නිසා. අපි පවතින්නේ මහ පොළවේ ධාන්‍ය වර්ග සාරය නිසා. අපි පවතින්නේ මේ හුළඟ වාතයේ ඔක්සිජන් නිසා. ඉතින් අපි ඇත්ත තත්ත්වේ පොදු නම් දැක්ම තුලත් මනස තුලත් අපි පොදු තත්ත්වයට ආ යුතුයි නේද? ඒක විශේෂ එකක් නෙමෙයි, ඒක විය යුත්තක්. අපිට හැම මොහොතකම පොදු වෙන්න පුළුවන් නම් ගොඩක් කටිනවා අපේ මාත්‍යමේ දුක වහන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය තමයි මේ පොදු ලක්ෂණයට පැමිණෙන්න ඕන. දැන් මේ ලෝකේ අතහරින අය ඉන්න ඒ පුජ්‍යලයේ අතහැරීම, පුජ්‍යලයා විසින් අතහැරීම. මේ ලෝකේ බුදුවරු පෙන්වුවේ, රහතන් වහන්සේලා පෙන්වුවේ සිතෙන් අතහැරීම. සිතෙන් අතහැරලා ඉන්නවා. සිතෙන් අතහරිනවා කියලා කියන්නේ ඥාණයෙන්, ගුණයෙන් අතහැරලා. කොහොමද යමක් අතහැරලා කියලා අපි අඳුරගන්නේ? ඔබ යමක් අතහැරි බව ඔබ හඳුනාගන්නේ කෙසේද? ඔබ දන්න විදිහට කියන්න. තව කිව්වා. සෑල් තව මොනවා හරි අතහැරපු දෙයක් ඔබට දැනෙන විදිය මම අහන්නේ. මේ ඔබට ඔබ ජීවිතේ අතහැරපු දේවල් තියෙනවා. ඒ අතහැරපු දෙයක් තමන් ඇත්තටම අතහැරලා කියලා තමන් දැනගන්නේ කොහොමද? අපි සමහර වෙලාවට අපි සායනාසයේ උදාහරණ දක්වලා තියෙනවා අර විකුණන වාහන වගේ කියලා. ඒක ගැන අපිට කිසිම වගකීමක් නැහැ. ඒ ගැන අපිට කිසිම වගකීමක් නැහැ. ඒක අයිතිකාරයා තමයි, ඒක අයිතිය දරාගත්ත කෙනාට තමයි මේ තේන අතහැරීම. ඇයි මෙච්චර බුදුරජාණන් වහන්සේ අපිට අතහරින්න ඇයි හාමුදුරුවෝ අතහරින්න කියන්නේ ඇයි? මිරිඟුවක් පස්සේ දුවනකොට එයාට කියන්නේ බුදුවරු අතහරින්න ඔය උත්සාහය අතහරින්න. තේරෙනවද? මිරිඟුවක් පස්සේ දුවනකොට ඔය උත්සාහය අතහරින්න ඕක අතහරින්න. කවුරු හරි යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක් වැරදි මාර්ගයකට හසු වෙලා එක්කෝ ඩ්‍රග්ස් වලට බැහි වෙලා නැත්නම් ওই පිරිමීඩ ක්‍රමයකට අවුවලා මොකක් හරි එකකට යනවා නම් අපි කල්යාණ මිත්‍රයෙක් ඇරියෙද අපි කියන්නේ මොකද? ඔක අතහරින්න. ඇයි අතහරින්න කියන්නේ? යහපත පිණිස. ඒකර බුදුරජාණන් වහන්සේත් අපිට මේ එහෙම කල්යාණ මිත්‍රයෙක් නේ. අපිට කෑ ගහලා කියනවා අතහරින්න. දැන් මේ ලෝකෙ දියුණුවයි කියලා කා කොටාගෙන මරාගෙන අවිය බලය අරව මේව හදාගෙන ගියාට වැඩක් තියනවද? කරත් ජීවත් වෙච්ච මිනිස්සයගේ දැන් වාහන යන මිනිස්සයගේ ඇති වෙනසක් නැහැ. දෙන්නටම වේගෙ මදි. තේරුණානේ? දෙන්නටම වේගෙ මදි. අපි ඉබ්බකාරකේ ගියා ඒ කාලේ 50 ගණන් වල නේද, 60 ගණන් වල, 70 ගණන් වල, 60ට 60. 60 වේගය කියන්නේ ලොකුම එකක්. හොඳම පාරට තිබුණේ ගාලුපාර. ගාලුපාරේ 60ට 60 පොඩ්ඩක් කෙලින් පාරක් තිබ්බේ, ඒක අනිත් ඒවා ඔක්කොම වංගු. ඒකේ ගියා 60ට 60. හරි වේගවත්. 60ට 60 යන්නේ. 60යි මීටරෙත් 60යි යන වේගෙත් 60යි. කීවට කියන්නේ අපි 60ට 60 ගියා. දැන් මිනිසුන්ට 60 ඇදද? 60 නිකන් පිකප් කරන්නත් මදි. ඈ. ඒ නිසාවෙන් කවදාවත් මේ මනස කියන එක වෙන තුනේ හදන්න පුළුවන් දෙයක්, සෑහෙන්නපත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් කියනවා අත්හරින්න. අත්හරින්න කියන්නේ මිදුල අතු ගානකින් අත්හරින්න, දත් මදින එක අත්හරින්න, මූණ හෝදන එක අත්හරින්න, ඇඳුම් බැලඳුම් පිරිසිදුව රඳින බැලඳින එක අත්හරින්න, යුතුයකම් ඉෂ්ට කරන එක අත්හරින්න. එහෙම නෙමෙයි. දානමාන ආදී කරන එක අත්හරින්න. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. වැරදි තැනකින් ගන්න එපා. සත්ව පුජ්‍යල ආත්ම වශයෙන් ගන්න එකත් හරින්න. සත්ව පුජ්‍යලයා වශයෙන් ඇඳුම් අඳිනව නම් ඒකත් හරින්න. සදා පුජ්‍යලයා වශයෙන් මිදුල අතු ගන්නව නම් ඒකත් හරින්න. සදා පුජ්‍යලයා වශයෙන් ජීවත් වෙනව නම් ඒකත් හරින්න. සදා පුජ්‍යලයා වශයෙන් ගේ දොර උපාදානය කරලා තියෙනව නම් ඒකත් හරින්න. පැහැදිලිද? සදා පුජ්‍යලේ වශයෙන් ගන්නව නම් ඒක අත්හරින්න. ඒ කෝණය, ඒ දකින විදිය අත්හරින්න. අත්හරින්න පුළුවන්ද පුජ්‍යලේකට? මොකද උත්තරේ? අතහැරීම වර්ග දෙකයි. එකක් පුජ්‍යලයා විසින් අතහරින එක, අනිත් එක පුජ්‍යලත්වයෙන් තොරව අතහරින එක. පුජ්‍යලයා විසින් අතහරින එක තුල හේතු කාරණා ඇතුව තමයි අතහරින්නේ. ඒ අතහැරීමට හේතු දක්වන්න පුළුවන්. හේතු දක්වලා අතහරිනවා. ගොඩාක් වෙලාවට ඒක වැටෙන්නේ ගැටීමකට. තවත් ඇරීමක් තියෙනවා හේතු නොදක්වා අතාරින. දැන් රහතන් වහන්සේලාගෙන් ඇහුවොත් ඇයි ඔබ අත්හැරියේ? හේතු නැහැ. මගෙන් ඇහුවත් ඇයි ඔබ මේ සත්‍ය අවබෝධ කරේ, ඇයි මේ නිවන් අවබෝධ කරේ කියලා ඇහුවොත් හේතු නැහැ. තේරුණාද? හොඳට තේරුම් ගන්න. ඔබ හේතු දක්වා අතහැරීමක සිටිනවාද? ඔබ හේතු නොදක්වා අතහැරීමක සිටිනවාද? ඔබ නිවන් දකින්න ඕන නිසා අත්හරිනවන. ඒකයි තියෙන්නේ කොතෙන්ටද? අර මම අතහැරීමේ හේතු දක්වා අතහරින ගුණුවට ඒකයි තියෙන්නේ. තේරෙන්නේ නැත්නම් ටිකක් තමන්ගේ ඔළුව කඩලා මේක තේරුම් ගන්න. හැමදේම තේරුම් කරලා දෙන්න බෑනේ මට, නේද? අම්මා තාත්තා කෙනෙකුට වුණත් කරන්න පුළුවන් ටිකක් තියෙනවා. කුඹුර අස්වද්දලා, වී ටික හාල් කරලා, බත උයලා, මේසෙට ඇරලා, පිඟානට බෙදලා දෙන්නත් පුළුවන්. අනාගන කණ එක කරගන්න ඕන තමන්නේ නේ. අනලා කවන්නත් පුළුවන්. හපන එක කටින් අල්ලලා මේව මේම හපවන්නද කියන්නේ? ඒක කරන්න ඕන තමන්. ගිලින එක තමන් කරගන්න ඕන. ජීර්ණය කරගන්න එක එයා ඔටෝමැටිකලි කරගන්නවනේ. ඒකනේ ප්‍රශ්නන්නේ. ජීර්ණය කරලා ඉවරලා එයා හරි බුදුමයි, අපි දැන් ජීර්ණය කරන්න කියලා මොනව හරි ඇක්ටිව් කරන්නේ නැහනේ. එයා ඔටෝමැටිකලි අරගෙන එයා ලස්සනට ඒතන ඉඳලා කාර්ය බාර ගන්න බලන්න. තනිකර මේ වෙන 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 සතෙක් ඇතුළු ඉන්නවා වගේ. අපි මෙතනින් පල්ලෙහාට දැම්මට පස්සේ අපේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අපි අවසන්. මෙයා ඒක ගන්නවා වෙනවා පුජ්‍යලෙක් වගේ, සතෙක් වගේ. ඔව්, මේ අර හුණංගෙත් වලිගි හැදුනහම වලිගි තනින් නටනවා වගේ. ඇත්තටම මෙයා වෙනවම එහෙමනේ. එයා වෙනවම අවදි වෙලා වෙලාවම අවශ්‍ය කරන ඇසිට් ඒවල ගාන්ට ඒවා අඹරගෙන පෝෂණය ඇදලා ඒකනයි. ඉතින් හිතාගන්න බැරි දෙයක් නේ. ඒව රුධිරයේ බවට පත් කරගෙන, ඇට ඇට මිදුළු බවට පත් කරගෙන, හැම ශාරීරික කඳුළු පවා නිර්මාණය කරලා, කිරි උනත් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා විශ්මය විශ්මිතයි අද්භූතයි. ඒ ඔබ දුක් විඳින්න නෙමෙයි, දුක් විඳින ශක්තියෙන් නිදහස් කරන්න දේශනා කරන ධර්මයක්. මේක හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත දවසේ ඉඳලා සැනසෙල්ලක් තියෙනවා, සහනයක් තියෙනවා. ඒකයි තේරුම් ගන්න කියලා කියන්නේ. මමත්වයේ ඉක්මෙව්වොත් සැනසෙල්ලක් තියෙනවා, සහනයක් තියෙනවා. ගොඩාක් උදවිය සංසාරේ හැටි මෙහෙම තමයි කියලා හිතාගෙන ඉන්නවා. මේ දුක් වේදනා කම්කටොළු දුක් ගැහැට මේ ඔක්කොම ටික මේ ජීවිතයක් ලැබුණා මේ ජීවිතේ හැටි කියලා හිතන් ඉන්නවා. දැන් මම පහුගිය කාලේ අර යුද්ධ තියෙන කාලේ කල්පනා කරා රටක් කියන්නේ මෙහෙම වෙන්නේ නැති කියලා. අපි දන්නේ යුද්ධයක් නැති සාමකාමීව ලෝක ජීවත් වෙනවයි කියන එකක් අපි දන්නේ. අපි ඉපදුණු සමයේ ඉඳලම මොනවාක් හරි යුද්ධයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. මම පස්සේ හිත හදාගත්තා රටක් කියන්නේ මෙහෙම තමයි. ඒ වගේ දුක් ගැහැට වේදනා පිනතුරු ජීවිතේ මේක මෙහිම තමයි කියලා හිතාගෙන ඉන්න සමහර අය කලාතුරකින් තමයි කියන්නේ දකින්නේ මේක මෙහෙම නෙමෙයි මීට වඩා දෙයක් තියෙනවා ලෝකේ මේ දුකෙන් නිදහස් වීමක් තියෙනවා හොඳට මතක තියාගන්න ඕන මේ ගමම්ම ගියද්දී ස්ත්‍රීක් පුරුෂයෙක් නිවන් දකින්නේ කියන එක. ඒ ධර්මයේ ගලපන තැන්වලදී මේක අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද්ද? ගැහණියෙක් පිරිමියෙක් නිවන් දකින්නේ. මොකද්ද ඒකේ අදහස් කරන්නේ? මොලේ කඩලා බලන්න ටිකක් කම්මැලි වෙන්න එපා. මොලේ ටිකක් කඩලා බලන්න ඕන පොඩ්ඩක් ඔළුව එකක් කොමක් හැදෙනවා නම් තමයි. එතකොට මොලේ කඩලා ඔක බලනකොට තමයි මොලේ මේ ව්‍යායාම සිද්ධ වෙන්නේ. තේරුණා නේද? ඒකද ව්‍යායාම සිද්ධ වෙනකොට මොලේ අවදි වෙනවා. නැත්තම් ඉතින් කම්මැලි කමට තා පොඩ්ඩක් පැහැදිලි කරන්න තා පොඩ්ඩක් පැහැදිලි කරන්න කිය එන්න බලයි. ඉතින් අපේ මොලේ වැඩෙනවා හොඳට. ඒක පැහැදිලි කරන්න ගිහිල්ලා හැත්තන්ගේ මොලේ වැඩෙනවද? දැන් හරියට ඉතින් ක්‍රීඩා භූමුවට ගිහිල්ලා දැන් කෝච් ඉන්නවනේ. කෝච්ට කියනවා තා පොඩ්ඩක් දුවලා පෙන්නන්න. කෝච් ඉතින් දුවලා පෙන්නන මෙහෙමයි දුවන්නේ කියලා. තා පොඩ්ඩක් පැහැදිලි වැඩි ආයි පොඩ්ඩක් දුවලා පෙන්නන්න. ආයිත් කෝච් දුවනවා. ඉතින් මට ටිකක් කම්මැලි. කෝච් මට රවුමත් දුවලා එන්න. කෝච් දුවලා එනවා. ඊට පස්සේ කියන දැන් වෙලාව පව වෙලා තියෙන්නේ. දැන් පැය දෙකක් විතර ගියාකෝ. දැන් මේ දුවන්න අමාරුයි. අපි හෙට පුහුණු වීම කරමු කියලා ආයෙනවා. ඉතින් බලනකොට කෝච් තමයි දුවලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍රීඩාවට දුවන්න වෙන්නේ, තරගයට දුවන්න වෙන්නේ කෝච්ට තමයි. පුහුණු කරුවාට තමයි දුවන්න වෙන්නේ. ගැහණියෙක් පිරිමියෙක් නිවන් දකින්නේ නැහැ. මොකද්ද ඒකේ තියෙන গুপ্ত අර්ථය? මන් දන්නවා. මට කියලා දෙන්නත් පුළුවන්. අනේ ඉතින් කියලා දෙන්න ඕක අපි මහන්සි කරන්නේ නැතුව. ඒක අර කෝච් ගමහරහා දුවනවා වගේ වැඩක් නේද? කෝච් කරන්නේ අරයට පොඩ්ඩක් දුවන සිස්ටම් එක කියලා දීලා බලන් ඉන්න එක. එයා දුවන හැඩේ බලලා එයා නේවැරදි කරන්නේ. කෝච් දුවන කාලයක් තිබුණා. එයා දුවල ඒ කාලේ කප් එකක් අරගෙන එහෙම කරපු දක්ෂයෙක් වෙන්න පුළුවන්. පුහුණුකරුවා. දැන් දුවන්නේ නැහැ. දැන් කෝච්ල ලොකු බඩගෙඩියකුත් තියෙනවා නේද? ටිකක් වෙන තියෙනවා. හැබැයි මිනිහ ක්‍රම දන්නවා. දැන් ওই පරණ ක්‍රිකටර්ස්ලා එහෙම ඇවිල්ලා ක්‍රිකට් පුහුණු කරනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි තේ ඒගොල්ලෝ කහලයි ඒගොල්ලෝ කප් අරගෙන ඉවරයි. ඒ නිසා ඔය ඇත්තෝ ම විදර්ශනා කරන්න ඕන. මොකද ගුප්තාර්ථය කියන්න බලන්න. ස්ත්‍රිය පුරුෂයෙක් නෙවන් දකින්නේ. ඔබට හිතෙන දේ කියන්නකෝ කමන්නේ. අපි නෙවැරදි කරමු. හොඳට හිතෙන දේත් නෙමෙයි කල්පනා කරලා හරි උත්තරයක් කියන්නකෝ. පුළුවන් තරම් විශ්වාසයෙන් කියන්න ඕන කියන දේ බලන්න. එතකොට තමයි තමන් හරි උත්තරයක් ගැඹුරින් ගත්තා කියලා කියන්නේ. තමන් කියන දේ පුළුවන් තරම් දැන් මහතේ කිව්වා විශ්වාසයෙන් කිව්වා ඒක. පුළුවන් තරම් කියන දේ විශ්වාසයෙන් කියන්න try කරන්න. තේරෙනා නේද? දැන් අන්දේ පොල්ලක් ගැහුවා වගේ කියලා තේරෙන්න හොඳ නෑ මට. දන්නවනේ අර අන්දේ අඹ ගහට පොළු ගහනවා වගේ මේ යකා හතර වටේටම ගාලා දානවා එක එක. මේ දැන් අපිත් එක්ක ඔය පාසල් යන කාලේ අන්ද කෙනෙකුත් ගියා. එයාකටත් ඉතින් අපි අඹ ගහකට පොළොව ගහනවා කිව්වම මිනිහත් කියනවා මටත් ආසයි එකක් දෙන්න ගන්න කියලා. මිනිහට දුන්නා මගපාදේ ඉල්ල තියෙන ඔලු ඔලු කුඩු වෙන්නත් ගන්නවා. හා කාට කියන්නද නේද? ඈ ගෙවල් වලටත් අදිනවද කොහේ ගන්නද? ඒ ඒ එහෙම හොඳ නැහැ. අපි නුවණක් තියනවා. නුවණින් හරියට ඉලක්කගත කරලා උත්තරයක් දෙන්න ඕන කියන්න ඕන. ඔබේ මොලේ සංවර්ධනය වෙන්න ඕන. මොලේ මේ ශක්ති වර්ධනය වෙන්න ඕනේ. එහෙම නැතුව පිනට නිවන් දකින්න බෑ. අටපිරිකරට නිවන් දකින්න බෑ. බණ ටිකක් ඇහුවාම බුදුහාමුදුරු බණ කිව්වයි කියලා නිවන් දකින්නේ නෑ. ඒ බොරු. එහෙම නිවන් දකින්න බෑ. සරියුත් හාමුදුරුවන්ගේ අම්මව නිවන් දැක්කේ නෑ. සරියුත් හාමුදුරු බිරිණුවම් පාන්න කිට්ට වෙනකම්. සරියුත් හාමුදුරුවෝ බණ කිව්වෙත් නැහැ මේ පිරුණම් පාන කිට්ට වෙනවා. ඒකත් බුදුහාමුදුරන්ගේ ආරාධනෙන් ගිහිල්ලා සම්මාදිට්ඨිය පිහිටෙව්වේ. ඇයි? ධර්ම ගෞරවය නැති වුණොත් අම්මා තාත්තට වුණත් බණ කියලා නැහැ ඒ කාලේ. ඉතින් සරියුත් හාමුදුරන්ගේ අම්මා 100 පාරක් රහත් වෙන්න බෑ. එහෙම හිතන්න බෑ. ඔය ඇත්තන්ට වුණත් ප්‍රශ්නයක් වෙනවා. ඇති ඇයි මේ ඉස්සෙල්ලම ගිහිල්ලා අම්මට මේක කියලා දීලා ඇයි නිවන් දැක්කුවේ නැති කියලා නැහැ. අම්මද තාත්තද හිතවතාද දායකයාද නෙමෙයි මේක හේතු සම්පත් තියෙන ඕමනාව තියෙන කෙනා මිසක් ඥාතිකමට දෙන්නත් බෑ ගන්නත් බෑ ගනුදෙනු කරන්නත් බෑ. එහෙම කරන්න බෑ. තමන්ම තමන්ට පිහිට කරගන්න කෙනෙකුට ලැබෙන දෙයක්. ඒක ඔබේ සසර වාසනාව ඔබේ සසර පින. ස්ත්‍රිය පුරුෂයෙක් නිවන් දකින්නේ මොකද්ද ඔබට හැඟෙන දේ? මොකද්ද අපේ මහන්තට හැඟෙන දේ? අපි ගොඩාක් දැන් ඔබ මේ බණ ටික අහගෙන ඉන්නේ ස්ත්‍රියෙක් පුරුෂයෙක් හැටියටද? ධර්මය අහන්නත් එපා ස්ත්‍රී පුරුෂයෙක් හැටියට. ධර්මය ප්‍රගුණ කරන්නත් එපා ස්ත්‍රී පුරුෂයෙක් හැටියට. ඒ කියන්නේ ඒක මේ දෘෂ්ටියක් නේ. ඒක දෘෂ්ටිමය කෝණයක් ඒක. ඇයි අපිට එහෙම එපයි කියලා කියන්නේ? ඒක අදාළ වෙන්නේ මඤ්ඤමාණයට. මමත්වයෙන් සිටීම කියන ඝණයට. මමත්වයෙන් සිටීම කියන ඝණේ ගලාගෙන යන රිදම් එකට නිර්වාණය කියන එක අහුවෙන්නේ නැහැ. දැන් දිනවනේ එක එක සංඛ්‍යාත පවා තියෙනවනේ. දුරකථන රේඩියෝ නේ හර්ට්ස් ප්‍රමාණයට සංඛ්‍යාත තියෙනවා. ඌව හදලා තියෙන්නේ එක එක රිදම්ස් අල්ලගන්න එක එක ඒවා හදලා තියෙන්නේ. මේකත් ඒක තමයි. මේ ලෝකෝත්තර කියන එක්තරා සංඛ්‍යාතයක් තියෙනවා. ඒක අල්ලන්න බෑ අර බාල සංඛ්‍යාතයක් දාලා. ලෞකික සංඛ්‍යාතයක් දාලා මේක අල්ලන්න බෑ. පින්නතුන්ට කියන්න දත් මිටි කාලා ඔළුවෙන් හිටගෙන කල්පනා කරලා තමයි අපි තේරුම් ගත්තේ මේක. පිස්සු වගේ අහස දිහා බලන් ඉඳලා ගස් දිහා බලන් ඉඳලා හැලක් දොලක් දැක්කද කොහේ හරි ඒ තරකේ ඉඳලා කල්පනා කරලා මේක පුදුම ඔළුව බැලන්ස් කර ගැනීමක් කරලා 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 තමයි තේරුම් ගියේ. ගත්තා කියන්නත් බැ ගියේ. ගත්තා කියන්නේ පුජ්‍යලයෙක්නේ. තේරුම් ගියේ. හැබැයි ඉතින් මම එහෙම පොඩ්ඩක් ගැළපෙන වචනයක් කිව්වත් හැම වචනයක්ම පුජ්‍යලානුගතයි භාෂාව. භාෂාව පුජ්‍යලයෙන් එහාට යන්නේ නැහැ. ඉතින් ඔබ දක්ෂ වෙන්න ඕන මේ කතාවෙන් මේ අදහස් කරන්නේ මේකයි කියලා ඒ රිද්මයෙන් ඒක තේරුම් ගන්න. නැත්නම් ඉතින් අවබෝධ කළා කිව්වත් වුණා කියලා කිව්වත් නිකම් පුජ්‍යලේකට වුණා වගේ කියලා ඒක දැනෙනවා. පුජ්‍යලේක් නෙමෙයි. නැයි පුජ්‍යලේක් නොමැතිව මේ පුජ්‍යලේක් වශයෙන් ඉපදුණු අපි වාසය කරන්නේ කෙසේද? ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. පුජ්‍යලේක් හැටියට ජීවත් වෙන අපි කොහොමද පුජ්‍යලේක් නොමැතිව වාසය කරන්නේ? එක දෙයයි අපිට කරන්න තියෙන්නේ. පුජ්‍යලත්වයේ කියන එක සීරෝ කරන්න ඕනේ, එච්චරයි. පුජ්‍යලේක් නැතුව වාසය කරන්න කියලා එකට try එකක් ඕනේ නෑ. ඒක තේරෙනවද? පිරිසිදුකම කියලා එකක් ලෝකේ හොයන්න බෑ. අපිරිසිදුකම කියන එක නැති කරන තැන පිරිසිදුකම කියන එක උදා වෙනවා. ආන්න ඔතනයි තියෙන්නේ. දෙකක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ මේ නිර්වාණ මාර්ගයේ අතහරින මාර්ගයකුත් නෙමෙයි, අල්ලගන්න මාර්ගයකුත් නෙමෙයි. ඒක නිකන් මොකක් හරි විකෘතියක් වගේ තේරෙනවද, අඩු අපාඩුවක් තේරෙනවද, මොකක් හරි ඔගේ ඔබේ අදහස මොකද්ද කියලා දැනගන්න කැමතියි. ඔළුව නිකන් බෙන්ඩර් ගැහුවා වගේ වුණාද? අදාහරණ හේකුත් නෙමෙයි, අල්ලගන්න හේකුත් නෙමෙයි. එහි ඇති નિરાයාසයකුත් නැත. හරිද වැරදිද? එහි ඇති નિરાයාසයකුත් නැත. එහෙම හොඳයිද නැද්ද? එහෙම හොඳයිනේ. નિરાයාසයත් එහි නොමැතිනම් හොඳයි. දැන් අලුතෙන්ම එච්චරම දහමට බැසගත්තේ නැති කීප දෙනෙක් ඉන්නවා නම් මෙතන ඒගොල්ලන්ට නිකන් ඔළුවට නිකන් මොකක් හරි සෙල්ලම් කාර් එකක් දැම්මා වගේ ඇති නේද? අර රූන් රූන් ගාල එහෙම යන්නේ. ඉතින් ඒක නිසා තමයි අමු පුතජනයෝ මේ අර ගම්ම නිකන් අර කකුල් දෙකේ සත්තු බනින්නේ අපිට. මොකද දර්ශනේ නැහනේ, මෝඩයිනේ. මේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕන. උන්ට දෙන්නේ ආවේගය විතරයි. ටක් ගාල බැලුවා අපේ මොළේට තේරෙන්නේ වැටෙන්නේ අපි කියමු මේකට විකෘතියක් කියලා. උන් හරි දේ දැනගෙන නෙමෙයිනේ, rahat වෙලත් නෙමෙයිනේ කතා කරන්නේ. අන්න ඉතින් අපිට මාර්ගඵලලාභී කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්, මහා දාර්ශනිකෙක් මොනවා හරි කිව්වොත් තමයි අපි ලැජ්ජ වෙන්න ඕන, හදා ගන්න ඕන. මේ අමු මීහරක් මොනවත් කිව්වට ඒ ගැන තැවෙන්න එපා. උන්ට තේරෙන්නේ නැති ගමට උන් කෑ ගහන්නේ ඒක විකෘතිය කියලා. උnde deene vaire krodhe irshiyawa pamanai meka darshanika kathawak meka baahira kathawan nemei baahira attharimakut nemei baahira allaganeemakut nemei me tiyene manase kathawak therna ne
මනසේ කතාවක්. ඔබ මේක ගිහිල්ලා ගෙදර තියෙන බඩු මුට්ටුත් එක්ක මේක ප්‍රායෝගික කරන්න බෑ. මේක කරන්න තියෙන්නේ සංඥා පද්ධතියක් එක්ක. අමුතු ඇති નિરાයාසයකුත් නැද. දැන් මේව කියන්නේ මේ මට විකෘති කරන්න හරි මොන හරි කරන්න නෙමෙයි. ඔබේ අවදිය සහ අවබෝධය සහ දර්ශනය. මම කියන එක වැරදි නෑ. ඕගොල්ලෝ ඒක නෙවෙයි කරන්න ඕන. බැනවා දෙන්න නෙමෙයි තියෙන්නේ. හේතු සාධක දක්වලා නෙවෙයි කරන්න ඕන. එතකොට මොලේ වැඩෙනවනේ. નિરાයාසයක් නැත්නම් එහි ඇත්තේ කොහොමද? ආන්න ඒකට තමයි අපි මෙතෙක් කාලයක් භාවිතා කරන්නේ. නිරෝධය, නිර්වාණය, අකාලිකත්වය කියලා භාවිතා කරන්නේ ඔන්න ඕකට. එහෙමද නැද්ද? ඔව් ඒකට. ඒකේ නිවැරදි නිර්වචනය මතුවෙන්නේ නැත්තා අර්ථ ශූන්‍යනේ. ඔහේ අකාලිකෝ ධම්මෝ කියනෝ නේ දන්නේ නෑ. විශේෂයෙන් ඔය පාලි වලින් කියන ගොඩාක් වචන සාමාන්‍ය ගිහි සමාජය ඇයට ඒක අර්ථ ශූන්‍ය වචන ටිකක් හැටියට තමයි තියෙන්නේ. බුදුන් වඳින ගාථා ටික වුණත් අර්ථ ශූන්‍ය වචන ටිකක් හැටියට තමයි ඔවුන් කියවන්නේ. ඒකට කියන්නේ අනත්ත පද. අර්ථයක් දන්නේ නැති පද ඔය කියවනවා. ඔය ස්තෝත්‍ර සංස්කෘතක එක එක ගාථා හැරි වෙලා තියෙන්නේ තෝ. අර්ථයක් නැහැ. ඔය කියවනවා. කොළු ගැටියේ දවසක් කැපේ එක මේ ඉංග්‍රීසි වාක්‍යයක් ගහලා තියෙනවා. මම අහුව කොල්ලෝ මොකද්ද ඔය ගහලා තියෙන වාක්‍ය කියලා. දන්නේ නැහැ සාදු. මම ඔය දාන් ඉන්නේ. මම කෝ යකෝ ගහලා තියෙන ඈම් බපලෝ කියලා. හරිද? තමම මීහරගේ කියලා යායන ගහගෙන යනවා. අර්ථය දන්නේ නැති වුණාම ඒක තමයි වෙන්නේ. මේ ලෝකේ වාහනවලක් තියෙනවා පින්නතුනේ, මේ ටෙස්ට් කරලා බලනවා රනින් කන්ඩිෂන්, ධාවනය කරලා බලනවා වාහනේ තියෙන දරා ගැනීමේ ශක්තිය මොන වගේද කියලා. එකෙන් ගියාම ගොඩාක් වාහන ෆේල්. ඒ ගොඩාක් ලංකාවේ භාවිතා කරන ගොඩක් වාහන ෆේල්. ඔය 3 wheeler පවා ෆේල්. කිසිම සේෆ්ටියක් නැති වාහන තියෙනවා. ඉතින් අනිත් වාහන සේෆ්ටි නෑ. ඔය පේන්නේ නෑ ඔය හොඳ වාහනේ කියන ඒවත් මිනිස්සු නැතිනවා මැරෙනවා. ඒ ඉතින් ඇගේ අමාරුවට ගියාමනේ මේ. ඉතින් ඒ වගේ මේ අයගේ රනින් කන්ඩිෂන් බැලුවොත් ඈ ඒ කියන්නේ වාහනේ දරා ගැනීම. ඉතින් මම බැලුවොත් එහෙම මේගලගේ ශ්‍රද්ධාවේ සීමාව බලන්න ගියොත් එහෙම ශ්‍රද්ධාව නැති වෙලා තමයි ඉතුරු වෙන්නේ. ඒ තරහා යන්නේගේ සීමාව බලන්න ගියොත් එහෙම ඊයගා මාත් එක තරහ වෙලාම තමයි නතර වෙන්නේ. ඊවසීමේ සීමාව චෙක් කරන්න ගියොත් එහෙම ඊයගා ඊවදන් නැතුව මේ වැඩසටහනටත් එන්නේ නැතුව ඉන්න එකයි කරන්නේ. ඉතින් රනින් කන්ඩිෂන් බලන්නෙම නෑ දැන්. බලලා වැඩක් නෑ. හේලාතනින්ම දුර තියලම දැනගන්න ඕනේ කන්ඩිෂන් එක දුර වෙලයි කියලා. ඉතින් ඒ නිසා මේ චෙක් කරලා බලන්න විදියක් නැහැ. නැත්නම් ඉතින් පෙන්නන්න පුළුවන් දැන් ඔබට ওই තරහ යන ප්‍රමාණය මෙච්චරයි. ඈ මේ මට්ටමේදී ඔයාගේ ඔය ශ්‍රද්ධාව කැඩෙනවා. මේ ධර්මය ගැන තියෙන ශ්‍රද්ධාව සමහර අය මොනතරම් අමාරුවෙන්ද බේරගෙන ඉන්නේ. තේරෙනානේ? කොච්චර අමාරුවෙන්ද බේරගෙන ඉන්නේ. හැබැයි ජීවිතේ අන්තයටම දුක්කට පත්වෙච්ච කෙනෙක් නම් ඒ අප්‍රතිහත ධෛර්යයක් දරනවාමයි සත්‍ය අවබෝධය සඳහා. අනාගතෙත් එන්නේ දුක්, සංසාරෙත් එන්නේ දුක්, අතීතෙත් ලැබුණේ දුක් කියලා දන්නවනම්, වර්තමානයේ තියෙන්නේ දුක් කියලා දන්නවනම් එයා ඒකාන්තයෙන් සත්‍ය අවබෝධය සඳහාම කැප වෙනවා. ඒ නිසා හොඳ වීරිය උපදවන්න, හොඳ සිහිය උපදවන්න, හොඳ ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න. මේ හැම මොහොතකම ඔබේ මනස, ඔබේ ඥානය, ඔබේ අවදිය, මුලේ අවදිය වැඩි වෙනවා. මුලේ අවදියට පින්නතුනේ ශාරීරික හේතුනුත් බලපානවා, මානසික හේතුනුත් බලපානවා. මානසික උපකාරයකුත් ඕන, ශාරීරික උපකාරයකුත් ඕන. කල්පනා කරන්න හොඳට නිරෝගී මොළයක් තියෙන්න ඕන දාර්ශනිකව. ඒක නිසා වයසට යනකොට ටිකක් අමාරුයි සත්‍ය අවබෝධ කරන්න. ඒ නිසා ජීවිතයේ හොඳ කාලෙදි තමයි කටයුතු කරන්න ඕන. වයසට යනකොට ටිකක් බැරි කමක් නැහැ. කන් ඇහෙන්නේ නැති අයත් වයසටම ගිහිල්ලත් ධර්මය අවබෝධ කරනවා. ගොඩාක් හැබැයි ගොඩාක් කැපවීමෙන් ඒ පිළිබඳව සද්ධාවක් තිබුණොත්. හාව යන දුර ඉබ්බටත් යන්න පුළුවන්. හාව අවුරුදු 100කින් දුවන දුව ඉබ්බට අවුරුදු 300කින් හැරි දුවන්න පුළුවන්. උඩ ආයුෂ හම්බෙලා තියෙන එකයි එහෙම. හිමින් යන අය ටිකක් වැඩි දුරක් වැඩි කාලයක් ඉන්නවා. ඔය ඇත්තන්ට තියෙන ඕන ප්‍රශ්නයක් අහන නිර්වාණය පිළිබඳව, අකාලිකත්වය පිළිබඳව, නිරෝධය පිළිබඳව, සංසාර දුකින් මිදීම පිළිබඳව ඕන ප්‍රශ්නයක් අහන්න. මිත්‍රශීලීව උත්තරයක් ලබා ගන්න පුළුවන්. මිත්‍රශීලීව දයානුකම්පාවෙන් ධර්ම ගෞරවයක් ඇතුව ප්‍රශ්නයක් අහන. අපේ නන්ත මේකයි පොඩ්ඩක් ගැරලා ඉන්නකෝ මිතුර. දාඩිය. රඩියක් තියන් පොඩ්ඩක්. දැනට ඔබ පැටලිලා ඉන්නේ කොතනද? ඔබ තේරුම් අරගෙන ඇතිනේ කියන්න බලන්න. පටලැවිල්ලක් තියෙනවා නම් පටලැවිල්ල කොහෙද තියෙන්නේ කියලා. ඔය ඉන්න ප්‍රමාණය ඇතිද එක්කෝ? ඔය තියෙන ප්‍රමාණය, ඔය ඉන්න ප්‍රමාණය ඇද්ද? නව ලෝකයක්, දියුණු ලෝකයක් නොදකින සමාජයේ ඉන්න අර ඈත ගම්මානවල වැඩි ජනතාව වගේ අය. ඒගොල්ලන් පොඩි පැල්කොටයක් හදාගෙන ලබු ගෙඩියක් තියාන පොල් කට්ටයි කලෙකුයි තිබ්බාම හොඳටම ඇති. ඒකේ හේතුව ඒගොල්ලෝ නවලෝකයක් දකින්නේ. දැන් ඔය ඇත්ත නවලෝකයක් දකිනවා. කොළඹ ඉඳගෙන රටවල් දකිනවා, යාන වාහන නව තාක්ෂණය දකිනවා. එතකොට අපිට මේ නවලෝකයකටත් යන්න උවමනා වෙනව නේද? ආන්න ඒ වගේ තමයි. ධර්මයේ ඔබ අනාගතයක් ඉස්සරහා දකිනවා නම් ඔබට මේ ඉන්න තත්ත්වයේ සෑහීමටපත් වෙන්න බැහැ. හැබැයි නවලෝකයක් දකින්න නැත්තම් එයා සෑහීමටපත් වෙනවා. ඒසා ධර්මයේදී ලදපවණින් සතුට වෙන්න එපා. මිනිස්සු හොඳ දේවල් වලට ඕක යොදාගත්තා. මම යොදාගත්තේ ඕක නරක දේවල් වලට විතරයි. නරක දේවල් තමයි ලදපවණින් සතුට වෙලා ඉන්න ඕන. හොඳ දේවල් වලට ලදපවණින් සතුට වෙන්න එපා. ඕන තරම් දුර යන්න. මිනිස්සු මේක සම්මුතියෙන් අරගෙන තමන්ගේම ජීවිතේ එක එක තැන් වලට බැරියර්ස් දාගෙන නිකන් තැවෙනවා. බලනකොට විශේෂයෙන් මේ මනුස්සයා බැරියර්ස් දාගෙන තියෙන්නේ මේ හොඳ දේවල් වලට. බුදුහාමුදුරු කියලා තියෙනවා නේද ලදපමණින් සතුට වෙන්න කියලා. හොයන්නේ නැහැ, බලන්නේ නැහැ, නිවන් දකින්නේ නැහැ. මේක ලේසි පාසු මාර්ගයක් හැටියට නෙමෙයි. මේක ගිරි දුර්ග තියෙන, කටු ලැහැබ තියෙන, නයි පොළොංගු කිඹුල්ලෝ ඉන්න මහා වැවක් මැදින් කැලයක් මැදින් යන්න තියෙන අභියෝගයක් වගේ. හොඳ මිනි කන කිඹුල්ලු 100ක් විතර ඉන්න වැවක් කරහා ඔබට පීනන්න ලැබුණොත් එහෙම කොහොමද වැඩි? ඒ කියන්නේ මොනතරම් ජීවිතේ බේරගෙන යන්න නම් මොනතරම් බුද්ධියක්, ඥානයක්, සතියක් වේගෙන් තැවිතැවි ඉන්න බෑ. වේගෙන් පීනලා එහා පැත්තට යන්නත් ඕන. කිඹුල්ලු ටික ටිකක් ඈතට එහෙට මෙහෙට වෙන්නත් ඕන. කිඹුලෙක් කෙන වේගයට වඩා පීනන්නත් ඕන. සෑහෙන දෙයක් ඔළුවෙන් හදලා තමයි එයා පීනන්නේ වෙලාවක් බලලා. ආන්න ඒ වගේ එකක් ඕන කියනවා. සරල බුද්ධියක් තියෙන කට්ටිය නිවන් දකින්නේ නැහැ. ඇඳුමට, පැළඳුමට, කෑමට, බීමට, තනතුරු, තානාන්තර, නිලතල, ඔය කාම වස්තුන් වලට හිත් ලොල් අයට නිවන් දකින්න බෑ. ඒව ඉපා වෙච්ච කට්ටියට තමයි නිවන් දකින්න පුළුවන්. මං කියන්නේ භාණ්ඩ වලින් ඈත් වෙන කියන නෙමෙයි, හිතෙන් ඈත් වෙන්න පුළුවන්. අන සරල වාචික වශයෙන් කියන්න පුළුවන්. නමුත් ඒක ගොඩාක් කල්පනා කරලා තේරුම් ගන්න ඕන දෙයක්. සෝහන් වෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම. ඕක සරල උත්තරයක් කියලා නම් හිතන්න එපා. තේරුණා නේද? අර සබ්බපාපස්ස ගාථාව වගේ තමයි. ඒක සරල ගාථාවක් නෙමෙයිනේ. ඒ නිසා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම. එතකොට අපි දේශනා දහස් ගණන් පවත්තලා තියෙනවා. ඒ දේශනා දහස් ගණන් වලින්ම කියවෙන්නේ ඒක. මේ පොත් තියෙනවා ත්‍රිපිටකය පුරාම තියෙන්නේ ඒක. ඒකේ සම්පින්දනේ එක වචනයක් තමයි ඔය මම කිව්වේ. එතකොට සරලවනේ ඉල්ලන්නේ මට, කෙටියෙන් ඉල්ලුවේ. ඒක නිසා මම කෙටියෙන් කිව්වා. හැබැයි ඒක කෙටිත් නෑ, සරලත් නෑ. එහෙම ගත්තොත් වැරදි වෙන නිසා මම මේ වරහන් ඇතුලේ මේ කතාව කිව්වේ. මොකද්ද කරන්න තියෙන්නේ? පංච උපාදාන ස්කන්ධින් නිදහස් වෙන එක. සකදාගාමි වෙන්නත් තියෙන්නේ ඒකමයි. අනාගාමි වෙන්නෙත් ඒක. ඒකේ බර අඩු වෙන තරමට තමයි එයා අරිහත්ත්වයට දක්වාම යන්නේ. සූත්‍ර ධර්මවලත් සඳහන් වෙලා තියෙන්නේත් ඒකයි. ප්‍රත්‍යක්ෂ වෙන ක්‍රමවේදයත් ඒකයි. එකම දෙයයි තියෙන්නේ, බර අඩු කරගන්නවා. තරාදී මේ පුතජන පැත්තයි ලෝකෝත්තර පැත්තයි කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ ලෞකික පැත්තෙන් බර අඩු කරනවා. අඩු කරනකොට අපි ලෝකෝත්තර පැත්තට නැමිනවා. කොහොමද මේ පංච උපාදානස්කන්ධය කියන එක ප්‍රහාණය කරන්නේ නේද? මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ ඔක්කොම මානසික ස්වභාව. මේ ඔක්කොම මානසික ලක්ෂණ, මානසික ස්වභාව, මානසික නිර්මාණ. දැන් පහක් වශයෙන් වේදනේ කරලා අපි කතා කළාට වේදන පහක් නෑ. තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන ගැඹුරුයි. මෙතන පහක් නෑ, මෙතන තියෙන්නේ එකක්. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියන එකයි. එක පහකට බෙදුවොත් එකයි. ඇයි එකයි කියන්නේ? පහ වෙන් වෙන්ව පවතින්නේ නැති නිසා. පහ එකට පවතින්නේ. දැන් අපි මිනිස්සෙක් බැලුවාම අපිට මිනිස්යාගේ ඔලු ගෙඩිය වෙනම, අත් දෙක වෙනම, බඩ ගෙඩිය වෙනම, කකුල් දෙක වෙනම ඉන්නේ නැහැ. ඒ වගේම වර්ණ, කළු පාට වර්ණය එහෙම මෙහෙම කියලා වෙන වෙන ඉන්නේ නැහැ. මෙහෙම එකට එනවා වගේ මේක එකට පවතින රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් මේක රූපයක් බලද්දී ඒ රූපය තුල වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංකාර තියෙනවා, විඥානය වැඩ කරන එච්චර. එතකොට ඒකේ තියෙන බරක් තියෙනවා, ඝනත්වයක් තියෙනවා. ඒක තමයි කුසලයේ හෝ අකුසලයේ කර්මයේ බවට පත් වෙන්නේ. මේ ලෝකේ දැන් ගොඩාක් වෙලාවට ඇස්වත් ඔබතුමියත් ડોක්ටර් කෙනෙක් නේ, වෛද්‍යවරයෙක් නේ. එහෙමයි. එතකොට මේ ලෝකේ දැන් ડોක්ටර් කෙනෙක් ඇහුවාම මේ කිසි දෙයකට බැඳීමක් තියෙනවද කියලා බොඩක් කලාවට කියයි. මං ඊහෙට බැඳීමක් නැහැ කියලා නේ බොඩක් කලාවට කියනවා. දැන් දරුවන්ගේ කටයුතුත් ඒගොල්ලන් කරලා දීලා තියෙනවා. ඒ නිසා මට එච්චර එක බැඳීමක් නැහැ. ස්වාමියාට, ගේ දොරට, යාන වාහන වලට, රැකියාවට, වෘත්තියට දැන් මං එච්චර බැඳීමක් නැහැ කියලා මේ දැනෙන්න පුළුවන්. ඒ වුණාට මේ ලෝකේ තියෙනවා තමාට තමා බැඳීම. මේ ලෝකේ තියෙන ප්‍රබලම බැඳීම මොකද්ද? තමාට තමා බැඳීම. තමාට තමා බැඳුනට පස්සේ තමයි මහත්යට බැඳින්නේ. තමාට තමා බැඳුනට පස්සේ තමයි නෝනට, දරුවට බැඳින්නේ නේ. තමාට තමා බැඳුනට පස්සේ තමයි ඉඩමට, කඩමට බැඳින්නේ. එතකොට ෆ්‍රස්ට් එක මොකද්ද? අයිතනේ. හරියට අපි මෙහෙම කියනවා, ජල සම්පාදනයේ ටැංකිය වගේ කියලා. ජල සම්පාදනයේ අර විශාල ටැංකිය ගහලා තියෙනවනේ උඩ. එතකොට ඉස්සෙල්ලම මේකෙන් පම්ප් කරන්නේ අර ටැංකියකට. ඒතර පිරිපහදු කරලා ඒ උස ටැංකියට තමයි දාන්නේ. ඒ ටැංකියේ තියෙන ප්‍රෙෂර් එකට තමයි, ඒකනේ උසම තැනක ඒ ටැංකිය හදන්නේ නේද? ඒ ප්‍රෙෂර් එකෙන් තමයි සියලුම ගෙවල් වලට වතුර යන්නේ. ආන් මේ වගේ කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ මම කියන තැන හරහා තමයි ඕන බැඳීමකට ගලාගෙන යන්නේ. ජල සම්පාදනයේ ටැංකිය වගේ. උදාහරණය. මම කියන එකට ඇවිල්ලා තමයි අර කෝටු යන්නේ. ඒ නිසා ප්‍රබලම බැඳීම, එහෙම නැත්නම් ප්‍රබලම ජලධාරිතාව තියෙන්නේ කොතනද? ජල සම්පාදනයේ ටැංකියේ. අපේ ගෙවල් වල තියෙන පොඩි පොඩි ටැංකි හයි කරන්නේ නේද? ලීටර් 10 2000. හැබැයි අතන තියෙන සෑහෙන ප්‍රමාණයක ආන්න ඒ වගේ තමයි තමන්ගේ මමත්වයේ සක්කාය දිට්ඨිය කියන එක තියෙන. සක්කාය දිට්ඨිය කියලා එකකුත් නැහැ. ත්‍ තියෙන්නේ ආවේශ වීමක්. දැන් පින්නතුන්ට කියන්න ඇති දෙයක් නැහැ. හොල්මන් කියලා බය වෙන වෙලාවල් තියෙන්නේ සමහර වෙලාවට. දැන් මම මට මතකයි ඒ කාලෙක මම පාරේ ගොම්මන් වෙලාවේදී දවසක බය වුණා. හොඳටම බය වුණා. බය වුණා කොච්චරද කියනවනම් හાર્ට් එක මෙහෙම ගැළවිලා එළියට එන්න සයිස් එකට. එහෙමත් ගැහෙන අවස්ථා තියෙනවනේ නේ. හොඳටම බය වුණා. වෙන දෙයක් ඒ විශේෂයෙන් අභ්‍යන්තරේ බය වුණා. පිටින් බය නැහැ. පිටින් මම මේ හොඳට යනවා. ඇතුලේ කෙනා බය වෙලා. එහෙම වෙන අවස්ථා තියෙනවනේ නේ. එතකොට තමයි මේ අර හાર્ට් එක හෝ ගාල ගැහෙන්නේ. එතකොට පිටින් එක්කෙනා නෙමෙයි පිටින් එක්කෙනා මෙහෙම ඉන්නවනේ. ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි ඒ ගැහෙන්නේ. ඉතින් මේක මෙහෙ එළියට එන්න ගැහෙනවා. දැන් දැනගත්ත මම ඉතින් හිත හදාගත්ත නෑ නෑ ඒක මොකක් හරි එකක් වෙන්නේ නැති ඕ එච්චර බය වෙන්න එපා කියලා මම පොඩි හිතට මේ පොඩි ආන්සර් එකකුත් දුන්නා. මිනිහා ඒකෙන් සැනසෙන්නේ නෑ. හිත කියන්නේ එහෙම එකක්. ඉතින් මම දන්නවනේ මිනිහා ගැටි කොහොමද මිනිහා සනසන්න පුළුවන් විදිය කියලා ඉවරලා මම අඳුරගෙන තියෙන නිසා පොඩි කාලෙමත් ආහා යමංකු පෙන්නන්න කියලා ඉවරලා ආයෙ ටෝච් එකත් අරන් ගියා. ගිහිල්ලා අර අර හොල්මන තිබිච්ච දැනටම ගියානේ. ගිහිල්ලා මම මෙහෙම ඇවිදලා එනවා මෙහෙම බැලු දැක්කේ මොකද්ද කියලාත් ඒ විදියටම බලනවා මම. බල බලා පෙන්නවා මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පඹේක ඉඳපු එකක් අඩාගෙන ඇවිල්ලා කවුරු හරි මේ ගාඩ හේතු කරලා ගිහිල්ලා. ඒක වල පඹේ වදනවනේ. ඉතින් මං කියලා දෙනවා මේ බලන් මේ පඹේක ඉන්නේ. ඈ මේක හට හේතු කරලා ගිහිල්ලා තියෙන හොල්මනක් නෙවෙයි. මිනිහට හොඳටම තහවුරු වෙනකම් පෙන්නලා 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 තමයි මිනිහා ෂේප් කරගත්තේ. කවුද මිනිහා කියන්නේ? හිතට හිතට ternary ඔය ඇත්තන්ට නිවන් දකින්න වෙන්නේත් ඔන්න ඔහොමයි. ඕගොල්ලන්ගේ අර මිනිහා ෂේප් කරගන්න ඕන. අන්න එයා නිවන් දකින්නේ. ternary මම ඒ කාලේ ඉඳලම හිතට තමයි පාඩම් ඉගැන්නුවේ. තේරෙනේ? හිතර තමයි පාඩම් ඉගන්නේ. ඉතින් මම අරක අත්හැරෙව්වා කියලා. ඊට පස්සේ මිනිහා අර වගේම සාක්ෂි ඇතුවම යාට ඒව පෙන්නකොට මිනිහා පිළිගන්නවා. මේ හිත ලේසියෙන් දේවල් අත්හරින්නේ නැහැ. හොඳට සාක්ෂි හේතු සාධක හරියටම ඕන. එහෙම නැත්නම් යා ඒ දේවල් අත්හරින්නේ නැහැ. ඒකනේ බුද්ධ කාලයේදී අර එක භික්ෂුවක් නිවන් දකින්නේ. මන අහනවා භාවනා කරනවා නිවන් දකින්නේ නැහැ. මොකද්ද හේතුව? කකුළු මස් කන්න ආසාවක් ඇති වෙලා. ඉතින් මේ බලන්න සුළු දෙයක්. සුළු දෙයක් ඒ මනුස්සයා ඉස්සර කකුළුවන්ට එහෙ මේ කන්න ආසය නැති මේ මනුස්සයට ආයි මේ ආසාව ඇති වුණා. ගොඩ කාලෙකින් මහණුනාර පස්සේම කකුළු එක්කම් බුන්නේ නැහැ කියලා ආසාවක් ඇති වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චර බණ කිව්වත් කකුලට මෙච්චර අඬු දිනනවා අරකයි මේකයි වැඩක් නැහැ දෙතිස් කුණපයක් ඔය සත්තු ගන්න එපා ඕවත් හරින්න කියලා කිව්වට ඕක හිතෙන් අතහැරෙන්නේ නැහැ. හිතෙන් අත්හරිනවා කියන්නේ වෙනම ක්‍රමවේදයක් ඒක. තේරුණා නේද? වැඩක් නැහැ. හිතෙන් අත්හැරලා වැඩක් නැහැ. මේ 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 එක වෙනම කතාවක් හරම මේ කියලා අත්හැරින්නේ. එහෙනම් ඉතින් අපේ හාමුදුරුවෝ බණ කියන හැටියට අත්හැරෙන්න එපායි. හාමුදුරුවෝ පොත් බලන තරමට අත්හැරෙන්න එපායි. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ භික්ෂුවට කිව්වා යන්න මෝදු පලාතේ පින්නපාතේ. මන කකුළු ටිකක් හම්බුණා. කෑවා. හිත නිදහස් වුණා. දැන් හිත පීටව ගන්න පුළුවන්. ඊට පස්සේ රහත් උනා. ඉතින් ඔයත් කියන්න පුළුවන් හරි ලේසියට සයින්නන්සෝක එච්චර හිත දියුණු කරගත්ත කෙනෙකුට බැරිද පොඩ්ඩක් විදර්ශනා කරලා හිත හදා ගන්න? අපි තරම්වත් නැහැ නේ, අපි වගේමනේ. ඔව් ඔයත් වගේම තමයි. මේ මහන උණයි කියලා හරි රහත් වෙන්න යන අය කියලා හරි මේ අමුතු ජාති මිනිස්සු නෙමෙයි, ඒ ඔබමයි. ඔබේම ගමේ මිත්‍රේ කියාලුවේ හිතවතේ දරුවේ පුතේ ඔබේම මහත්තයා හෝ නෝනා හෝ කවුරු හරි මිනිස්සේ. මේ අමුතු සත්තු జాතියක් හැටියට බලන්න එපා. හමුදුරුව කියන්නේ ඔබේම පවුලේ දරුවෙක් පුතෙක් වගේම ඒත් සතෙක්. මනුස්සයෙක්. ඉතින් ඒ නිසා අර ඒ ඒ ඒ ක්‍රියාමාර්ගයේ ස්වභාවය. හිත දියුණු කරගත්ත අය කියලා මේ අමුතු ජාතිය සත්තු හැදින්නේ නෑ. දියුණු කරගන්න යනවායි කියලා. ඉතින් විනතුරේ ඔහොම තිබුණා. ඒකට තව හිටියා ඔය චිත්තහත් කුමාරය කියලා එක්කෙනෙක් හිටියා. ඒකට හේතුව මහාන වෙන්න එනවා. ටික දවසක් ඉන්නවා. මිනිහා ආයි ගෙදර නෝන මතක් කරලා දුවනවා. දැන් චිත්තහත් කුමාරය කියලා හතයි මහානුනේ. මේ කාලේ ඉන්නවා 21 වතාවක් මහාන වෙලා සිවුරැල්ලා මහාන උච්චගෙන කවුද? පෞගේ කාලේ අපේ අපවත් වුණා හොඳ ස්වාමීන් වහන්සේ නම හරිස්පත්තේ හැමදරුව 21 වතාවක් පොයිද මහාන වෙලා සිවුරැල්ලා. උන්වහන්සේලාගේ ජීවිතේ නෙමෙයි තමන්ගේ අර කෙටි කාලේන පැවිද්ද කියන අදහසින් තමයි මහාන වෙලා තියෙන්නේ කොහොම හරි. ඉතින් ඒ වගේ තමන්ගේ ජීවිතේ අත්දැකීම ලැබුණා. ඒ සමහර බැඳීම් වගේ දේවල් තිබ්බට කමක් නෑ. ඒවයි නිවන් දකින්න ප්‍රශ්නයක් නෑ පින්නතුනේ. තේරුණාද? සමහර බැඳීම් තමයි තියෙන්නේ. දැන් හොද්දක් හැදුවත්, වෑංජන හැදුවත් සමහර රසවල තියෙනවා පොඩ්ඩක් අප්සෙට් වුණත් කන්න පුළුවන් මට්ටම තියෙන්නේ. ඒ වගේ තමයි. තේරුණා නේද? සමහර ඒවා තමයි බෑ. කන්නම බෑ. ඒ මට්ටමට කන්නම බෑ. පිළිගුණා. ඒ වගේ ඒ නිසා සමහර මේ බැඳීම් කියන ඒවා ඒක ඇච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මේ දැඩි බැඳීම් කියන එක විතරයි අපි ලියා ගන්න ඕන. ඔය ඇත්ත මේ සුළු බැඳීම් ලිය ලිය ඉඳලා වැඩක් නැහැ. ඒව ගැන කතා කරන්නත් එපා. මහා බැඳීම් ලියන්න අර කීමනක් තියෙන්නේ. වක්කඩ ඇරලා තියෙද්දි කක්කුඩු බෙනවහනවා කියලා ඒ වැඩේ කරන්න එපා. පොඩි බැඳීම් පස්සේ හදා ගන්න පුළුවන්. මොකද්ද කරන්න ඕන? වක්කඩවල් වක්කඩවල් ගැන හොයන්න. කොහෙන්ද මේකේ වක්කඩවල් ඇරිලා තියෙන්නේ? කියන්නේ ජීවිතේ සසරට පල්ලෙහාට ඇදලා දාන ලෝභය, ద్వේෂය, මෝහය වල දැඩි භාවයන් කොහි කොහෙද තියෙන්නේ කියලා බලන්න. පිළිතුරු අපි මම උදාහරණයකට මං ගන්න, මං ගැන කියන්න නෙමෙයි, මං ගැන උදාහරණයකින් ඔබේ ජීවිතයට යමක් ගන්න කියන්නේ. මං ගැන උදාහරණ දක්වන්න නැතුව මං කරපු ප්‍රායෝගික ගමනක වෙන කෙනෙක් උදාහරණයට දක්වන්නේ. ඒක මට තිබිච්ච දේවල් වලින් එකක් තමයි ඒ කාලේ තිබුණ යොබ්බන මදය. මං අවුරුදු 19 20 තරුණයෙක් නෙමෙයික දකින්නේ. යොබ්බනය කියන්නේ තරුණයා කියන එකට. මේ ඉන්නේ ඉස්සරහ තරුණෙක් ඉතිින්නේ. ඉතින් මේ යාට දිනන මොකද දෙන්නේ? යොබ්බන මදය. කිසිම ලෙඩක් නැහැ. ලෙඩක් රෝගයක් මොකුත් නැහැ. ඕන තරම් හයියෙන් දුවන්න පුළුවන්, කරණම් ගන්න පුළුවන්. අර මේ ඇඟේ පතේ හයිය දින ඔකේ දුක කියලා දේ ලෝකෙ බොරුනේ. බුදුහාමුදුරු මේ ලෙඩ වෙනවයි කියන්නේ බොරුවක්. ඈ වයසට යනවයි කියන්නේ බොරුවක්. මේ ලස්සන ඉන්නේ අපි. තරුණ කාලෙදි හිතෙන්නේ අනිත් අය වයසට ගියාට අපි වයසට යයි කියලා. ඒක තමයි හිතේ ස්වභාවය. ඔය ඇත්තන්ට තේම හිතෙන්නේ දැන් වයසට ගිහිල්ලා දැන් දැනුණට. ඈ යොබ්බන මදේ අයින් කරගන්න වෙනවා. නැත්තම් ඒකෙන් මනස මොකද වෙන්නේ? මනස ඉදිමෙනවා ඒකෙන්. දන්නවනේ ඉවරයි. යොබ්බන මදේ වෙන මුකුත් මදයන් දාගන්න මට තිබුණ නැති නිසා මට තිබිච්ච එකම එක මන් දාගන්න ඇති. ඈ නැත්තයි ඉතින් තිබුණ තව තව ඒවා තියෙනවා නම් ඒවයින් ඉදිමිනවා. අපේ මනසේ හැටි එකනේ නේ. ලයිෆ් ඉන්ෂුරන්ස් දාගත්තාම ලෙඩ වුණාට බය වෙන්න ඕනේ නැහැ කියන වගේ කට්ටියනේ ඉන්නේ. වාහනේ ෆුල් ඉන්ෂුරන්ස් කරාම හැප්පුණාට ප්‍රශ්නයක් නැහැ වගේ ඉන්න මිනිස්සු ඉන්නවනේ. ආ එහෙමයි ඉන්නවා. ඔබට තියෙන්නේ මොන වගේ මදයක්ද බලන්න. තමන්ගේ මදේ මොකද්ද කියලා මදේ කියන්නේ මත්වීමක් තියෙනවා. මොනවා හරි දෙයකින් මත් වෙනවා. රැකියාවෙන්, තනතුරෙන්, මුදල් වලින්, නම්බුවෙන්, නාමයෙන්, පුජ්‍යලත්වයෙන්, දෘෂ්ටියෙන්, ආගමෙන්, ජාතියෙන් මත් වෙනවා මිනිස්සු. අපිට නැති වුණාට ලෝකේ අයිට තියනවද නැද්ද? තියනනේ. ආගමෙන් මත් වෙලා මැරෙනවා. ජාතියෙන් මත් වෙලා මැරෙනවා. ඔබ කුමකින් මත් වී සිටින්නේද? යමකින් මත් වී ඇති මේ මොහොතෙත් මත් වී ඇති. මේ මත්පැන් වෙනම බොන්න ඕනේ නැහැ. ආකල්පමය මත් වීමක් තියෙනවා. ඒ මත්වීම විදර්ශනා කරන්න. ඒ මත්වීමේ යථාර්ථය බලන්න. ඒ මත්වීම විද්‍යාත්මකද බලන්න. ඒක මම විසින්ම මවා ගන්න ලද මනක්කල්පිතයක් නොවේද කියලා බලන්න. කියන්න බලන්න තමන්ගේ මත්වීම මොකකින්ද මත් වෙලා තියෙන්නේ කියලා. ඔබට තියෙනවද මත්වීම? අහුවෙන්නේ නැහැ. හොඳට බලන්න ඕන. මේ මහත්තයාට අහුවෙනවද මොනවා හරි? පුජ්‍යලත්වයෙන් මත් වෙනවා. පුජ්‍යලත්වයෙන් මත් වෙනවා. ඊළඟට පුජ්‍යලයා කොයි වගේද කියලා බලලා, පුජ්‍යලයා මොන දේත් එක්කද මත් වෙන්නේ කියලා බලලා ඒකේ විද්‍යාව පෙන්වන්න ඕන. දැන් පුජ්‍යලයා කියන එකේ විද්‍යාව පෙන්වන්න බලන්න. පුජ්‍යලයක් හදන්න පුළුවන්ද? ඔබ පුජ්‍යලයා කියලා කියන්නේ කෙස්වලටද, මස්වලටද, හමටද, ඇටවලටද, ඇට ඇට මිදුළු වලටද? පුජ්‍යල චරිතයක. ඔව්, පුජ්‍යලයා, පුජ්‍යලයකට ඉතින් චරිතයත් ඇඳෙනවනේ. ඉතින් ඒ ඔක්කොම පුජ්‍යලය තමයි නේ. පුජ්‍යලයා, පුජ්‍යලය චරිත. එතකොට මොකද්ද චරිතය කියන්නේ? පුජ්‍යලයා කියන්නේ මමත්වය. චරිතය කියන්නේ ඉතින් මමත්වයේ හැසිරෙන ස්වභාවය නේ, හසුරවන ස්වභාවය. බලන්න මත් වෙලා ඉන්නේ මොකෙන්ද කියලා. පොඩි පුතා මත් වෙලා ඉන්නේ මොකෙන්ද? ඈ, පුජ්‍යලයාගේ. පුජ්‍යලයා කියන කෙනාගේ හැඩය සහ ලක්ෂණය කියන්න බලන්න. දැනට ඔයා මත් වෙලා ඉන්න එක්කෙනාගේ හැඩය. මං ආවල් අම්මගේ පුතා. මං ආවල් පාසලේ ශිෂ්‍යයා. මං ආවල් වයසේ කෙනා. මං අහවල් ඉඳුරම් පහක් ඇතුළත වාසය කරන යම් සංවේදීතාවයක් තියෙන කෙනෙක්. එහෙමද? කොහොමද හවුවේ? නැන්නේ වගේ විග්‍රහ කරන්න හොඳ කෙනෙක්. වව්, හොඳ කෙනෙක්. අන්න නරකම දේ. නරක කෙනෙක් කියලා ගත්තොත් සමහරලාට ඒක අත්හරිනවා. මේ හොඳ චරිත කියලා දේවල් අපි අල්ලගන්නවා නේද? අත්හරින්නෙම නැහැ. අමාරුයි, අත්හරින්නෙම නැහැ. ඇයි? මම හොඳ දෙයක් නේ අල්ලලා තියෙන්නේ. ඇයි මං ඒව අත්හරින්නේ කියලා ලොකු තර්කයක් තියෙනවා. නරක දේවල් අත්හරින්නට වඩා හරි අමාරුයි හොඳ දේවල් අත්හරින්න. ඒ නිසා තමයි පුතේ සංඛාර දෙකක් පැහැදිලි කරා. පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා කියලා සංඛාර දෙකක් පැහැදිලි කරා. හොඳ දේවලු සංඛාර කරගන්නවා, නරක දේවලු සංඛාර කරගන්නවා. ඔය හොඳ දේවල් කියලා කියන්නේ අපි හොඳ දේවල් කියලා ඔළුවට දාගත්ත දේවල්. තේරුණානේ? එයා හොඳ දේවල් කියලා ඔළුවට දාගත්ත දේවල්. එතනම ඕනම දෙයක් හොඳ වෙන්නේ නරක වෙන්නේ ක්‍රියාවෙන් නෙමෙයි චේතනාවෙන් කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවානේ. අටපිරිකරක් පූජා කිරීමත් පාප කර්මයක්ද විය හැකියි. චේතනාව නරක වුණොත්. බුදුන් වැඳීම වුවත් පාප කර්මයක් විය හැකියි චේතනාව නරක වුණොත්. මං කියන්නේ දැන් අන්‍යාගමිකයෝ පවා බුද්ධාගමට කිසිම කරුණාවක්වත් දයාවක්වත් ආදරයක්වත් බුදුහාමුදුරන්ට නැහැ. ඇත්තටම දේශපාලන ශාස්ත්‍රයට ආවහම එයාට ඡන්ද ලබා ගැනීමේ උවමනාවට හොඳට බලන්න මීඩියා එකනොත් එක්කන් ගිහිල්ලා බෝධි පූජාවක් තියාගෙන බෝගහ ළඟ මෙහෙම වැඳගෙන ඉන්නවද නැද්ද? මේ බෞද්ධයෝත් නෙමෙයි. බුද්ධාමට ආදරේකුත් නැහැ. බුද්ධාම දන්නේත් නැහැ. හැබැයි එයාට කියනවා කැමරාවට මම වැඳගෙන ඉන්නවා ගානට අල්ලහන් ඈ. එහෙම අල්ලහන්න ඩග් ගාලා අල්ලලා මේක කරලා ප්‍රොෆෙසර් දාන අහවල් කෙනා මේව අද මහා නායක හමුදුරු වීම හමු වෙන්න ගියා. මේ මේ වැඳ පුදා ගත්ත දල්දා මාලිගාව වැඳ පුදා ගත්ත කියලා. ඒ මිනිස්සු ඇත්තටම කරන්නේ ඡන්ද ලබා ගැනීමේ පරමාර්ථයෙන් නම් අර යකාට හින ගහනවනේ. තේරෙනනේ? මං කියන්නේ ඒ කරන ක්‍රියාවේ ප්‍රතිඵලය ඇටියට මිනිහට නරකක් සිද්ධ වෙනවනේ. මොකද හේතුව? ඒ කියන්නේ ඉච්ඡාවට කරපු දේවල්, ලෝක මායාවට කරපු දේවල්. අන්න ඒකයි කියන්නේ බුදුන් වැඳීම වුණත් යන්න පුළුවන්. පවට පෙරලෙන්න පුළුවන්. ඒක ඇතුලේ තනි කර තියෙන්නේ රංගණය නම්, තනි කර තියෙන්නේ ඡන්ද ලබා ගැනීමේ පරමාර්ථය නම් ඒක බුදුන් වැඳීමක් නෙමෙයි. ඒක සංඝයා වහන්සේලා වන්දනා කිරීමක් නෙවෙයි. එහෙම තමයි ওই කෙරෙන ගොඩක් තැන්වල ඒ කෙරෙන්නේ. ඒ නිසා හොඳ දේවල් කියලා වෙනම જાති නෑ. කයින් කරන දේවල් නෙමෙයි. හොඳ දේවල් නරක දේවල් හැම මොහොතකම වෙනස් වෙනෝ. තප්පරෙන් තප්පරේ, තම්පරෙන් තප්පරේ වෙනස් වෙනෝ. හොඳ දේවල් නරක වෙනෝ, නරක දේවල් හොඳ වෙනෝ. හොඳ දේවල් නරක වෙනෝ, නරක දේවල් හොඳ වෙනෝ. දැන් අර කකුළු මස් කන එක පින්නතුනේ එක අතකින් බැලුවාම නරක දෙයක්. බුදුහාමුදුරට වෙනම තියෙනවා. මේ මේයි මේ කකුළු එක්ක ගන්න ප්‍රාණඝාතයක් කවුරු හරි මේක කළා. එතකොට පවකුත් සිද්ධ වෙනව නේද මෙහෙම කියලා පේනවා. නමුත් ඒක තමයි ලෝකේ හැටි. දැන් මිනිස්සුන්ගේ ඇඟ පිච්චුනහම, ශරීරය පිච්චුනහම ඒ කැළලිම ගන්න මාළුන්ගේ හැම ආලෝනෝ මේවයි. එහෙම කරනවා නේද? පිච්චිච්ච තැන් වලට මාළුන්ගේ හැම එහෙම ආලෝනෝ. එක්තරා වෙදකමක් ඒක. එතකොට ඉතින් මාළුවෙක්ගේ හැමක් කැළලුවම ඉතින් ඒ හැමත් එක්ක බද්ධ වෙලා තමයි ඊළඟට මේ යසුපත් වෙන්නේ. ඒක එක අතකින් නරක දෙයක් කියලා හිතනවා. අනිත් එක හොඳ පැත්තක් ඉන්නවා. දේවල් තියෙනවා. මේ ලෝකේ එක එක විදි දේවල්. ඒ නිසා භෞතිකවාදී ක්‍රමවේදයකට සම්ප්‍රදායකට හොඳ කෙනෙක් නරක කෙනෙක් අල්ලන්න යන්න එපා. ඒ නිසා හොඳ කෙනෙක් කියලා ග්‍රහණය කරගත්තහම තරමටම නරක කෙනෙක් වීමේ යා මේ සම්භාවිතාව වැඩි. ඇයි මං හොඳ කෙනෙක් මට නරකක් කළේ කියලා එයා දරුණු වෙනවා. අපි මෙච්චර කාලයක් හාමුදුරුවන්ට පන්සලට දන් දුන්නා. ඇයි අපේ දානෙට වැඩියේ නැත්තේ? තේරුණානේ? ඇයි දානෙට වැඩියේ නැත්තේ? තරහා යනවා, කේන්ති යනවා. එනිසා හිත නිවන් දක්වන්න ඔබ මහන්සි වෙන්න ඕන. ඉතින් මමත්වයේ අත්හැර ගන්න ඕන, බලන්න ඕන, අමඤ්ඤමානේ පුරුදු කරන්න. අමඤ්ඤමානේ පුරුදු කරන්න, ඒ කියන්නේ අතහැරීමෙන් ඉන්න, නිදහස්ව ඉන්න පුරුදු කරන්න මනස. ඒකට කියන්නේ චිත්ත විවේකය දෙන්න කියලා. චිත්ත විවේකයෙන් ඉන්න පුරුදු වෙන්න. අත්තරින්නේ කොහමද කියලාද ඔයත් දන්නේ නැත්තේ? ඇත්තටම එහෙම දන්නේ නැත්තේ. අත්තරින්න විදියද දන්නේ නැත්තේ? අල්ලගන්න විදිය දන්නව, අත්තරින්න විදිය දන්නේ නැහැ. බුදුම වැඩක්. දැන් මම කියන්නේ ඕක වීඩියෝ කරන්න කියලා, කැමරාවක දාලා මෙහෙම කියලා, ડોක්ටර් මෙහෙම බෝතලයක් මෙහෙම අල්ලගන්න, අල්ලගෙන මෙහෙම අරගෙන වතුර ටිකක් බොන්නම් හරි. ඊළඟට මේ වීඩියෝ එක අරගෙන ගිහලා දැන් තාක්ෂණයේ දිනුනේ ඒක රිවයින් කරන්න. රිවයින් කරනකොට ආයෙ මෙතෙන්ට ගිහිල්ලා බෝතලේ දියලා මෙහෙම කරලා ආයෙ මෙතෙන්ට එනවා. තේරෙනවද? රිවර්ස් කරනකොට ආයෙ එනවා. ඉතින් ඕක තමයි අත්හැරීම කියන්නේ. මේම ගියා, මේක අල්ලුවා, මේම ගත්තා, මෙහෙම තමයි ආයෙ රිවර්ස් පෝට් ඕනේ. මේ කරනකොට අන්න රිවයින් කරනකොට ආයෙ එනවා. දැන් අපි මේ වීඩියෝ එක උනත් ආයෙ පස්සට YouTube එකේ හැරි යනකොට මේ ඕනම් බලන්න, මේව ගියා, මේක ඇල්ලුවා, මේකට ගත්ත කියලා. දැන් මේ අත්හැරියා. අපි මෞගුසට දක්වාම යනවා අත්හැරගෙන. ඇයි මෞගුසෙන් එළියට ආපු වෙලාව ඉඳලම අල්ලගන්න නිබුරුදුනේ? අපි අල්ලගන්න කලින් අපි ඒව එක එක දේවල් වලට අල්ලලා බඳිනවා. අන්දල ඊට පස්සේ ඉතින් පොඩ පොඩ ඉතින් තියෙන කුණු කෑලි කටේ දාගන්න පටන් ගන්නවා. බඩ ගන්නකොට අවුවේ චදේ ඉතින් කාල රහ බලනවා. ඉතින් පොඩි ළමයි කියන්නේ ඒකයි, තමන් කැත කරපු එක හරි කාල බලනවා. පොඩිම කන වෙලාවල් තියෙනවානේ. ඉතින් ඒක නිසා එහෙම ඇවිල්ලා දැන් ඉතින් ලෝකේ වටපිටාව ඉතින් ලොකුවට ඉතින් අපි අල්ලගත්තා. අපි ආයේ අපේ ජීවන වීඩියෝ එක චිත්‍රපටිය රිවයින් කරනවා. රිවයින් කළා ගලීම මෞකසට එනවා. අගොසේ ඉන්න ඕට බෑග් එක ඇතුළේ ලස්සන මොකක්වත් ජාතියක් ආගමක් ගෝත්‍රයක් රස්සාවක් මොකක්වත් නැති එකේ නේ. අන්න එතන ඉඳන් බරහන්න ගෝය ඇත්තෝ. මට ප්‍රශ්න අඩුයි. එතකොට ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ මේ ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්, ડોක්ටර් කෙනෙක් බරහන නිසා. මෞගුසේ ඉඳන් බරහන කෙනෙක් වෙන්න මට හරි ලේසියි. මෙච්චර කතා කරන්න ඕනේ, හරි ලේසියෙන් බරපතල කියලා දෙන්න පුළුවන්. අරයට දෙන සක්කායි දිට්ටි විතරයි. මතක තියාගන්න, එයත් ඔහොම ඉදියට මාර විදියට එන්ජොයි කරන කෙනෙක්, දුක් වෙන කෙනෙක්, සතුට වෙන කෙනෙක් ඉන්නේ අර ඒ පොඩි මස්කදැල්ල ඇතුලේ. අම්මා සතුට වෙනකොට එයත් සතුට වෙනවා. අම්මා දුක් වෙනකොට එයත් දුක් වෙනවා. අම්මගේ දුක එයාටත් දැනෙනවා. අම්මගේ කම්පන එයාටත් දැනෙනවා. අම්මා බය වුණොත් එහෙම ඒ ළමයි ඉපදුනාට පස්සේ ගොළුයි, කතා කරන්න බෑ, ගොතයි. අම්මා දැඩි කේන්ති සාගතකෙන් නම් ඒ බුදුනාට පස්සේ යමයා වයින් කරපු බෝනික්ක වගේ කන්ට්‍රෝල් නැහැ. ඔය ගොඩාක් දන්නේ යුරෝප රටවල හරියට බිහි වෙනවා මේ විවිධ අඩුපාඩුකම් සහිත ළමයි. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. හොයාගන්නත් බරුව තාම නැහිනවා. මං ඔකට කියලා දෙන්න කේන්ති ගන්න එක. සුද්ධ දන්නේ නැහැ කේන්ති පාලනය කරන්න. ඒ යකා නීතියට ජීවත් වෙනවා මිසක් මේ කන්සන්ට්‍රේෂන් අරෝමේ ඒවා මෙඩිටේෂන් මුකුත් දන්නේ නැහැ ගොඩක් අය. එක පිරිසක් ඉන්නවා දන්න අරවෙන්නේ හරි කේන්දිකාරයා, හරි රූල්ස් වලට තමයි ජීවිතේ. ඉතින් කාන්තාවතුමි විශේෂයෙන් ඒ කාලේට කේන්ති ගන්නකොට නපුරු විදියට ඉන්නකොට අනිවාර්යයෙන්ම සිටිවිලි නරක් වෙනකොට ඒ ළමයි නරක් වෙනවා. විකෘති ළමයි වෙනවා විශේෂයෙන් කේන්ති ගන්න අයට ළමයි ලැබෙනකොට මානසික ආබාධ කරුවන් වෙනවා. ඒක බලපාත්තනවා. ඇඟේ තියෙනවා කරන්ට් එකක් වගේ ශක්තියක් තියෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ ශක්තිය මුළු ඇඟෙන්ම අපි ඉවත් කරගන්න ඕන. ඒක ඉවත් වෙන්න නම් කිසිම දෙයකට නොඇලී ඉන්න ඕන. කිසිම දෙයකට නොඇලෙන අවස්ථාව මෙහෙම උදා වුණොත් එවලම මිදෙනවා. දැන් වුණත් ඔබ කිසිම දෙයකට නොඇලෙන අවස්ථාව උදා කරගත්තොත් මේ මොහොතේම ඔබ මිදෙනවා සසරේ. වැඩේ දෙන්නේ අර ඒ කොටසක් අත්හරිනකොට කොටස කෙල්ලිලා. කොටසක් අත්හරින කොටස කෙල්ලිලා. සියල්ලට අත්හැරලා ඉන්න, සියල්ල අත්හැරලා ඉන්න. පින්නතරේ මට අවසාන කාලෙදි මං කියලා තියෙනවානේ සියල්ල අත්හැරියා වගේ මට දැනෙනවා. මම බලනවා මත්හැරලා ඉන්නේ මම මොකක්වත් අල්ලගෙන නැහැ. ඇයි මට මේක අවබෝධ වෙන්නේ නැත්තේ? මමම මගේ වීරියට ඇලිලා. වීරිය වැඩ කරන්නේත් මමත්තේ හරහා. ඒතකොට මමත්තේට ජීවත් වෙන්න වීරිය තිබුණත් ඇති. ඇයි මම විසින් මේක අවබෝධ කරගන්න ඕනේ කියලා මේ දන්නේ නැතුව හිත ඇලිලා. පෙනු ඔය වීරියත් අත්හරින්න. ඇස අත්හරින්න, කන අත්හරින්න, නාසය අත්හරින්න, දිව අත්හරින්න, ශරීරය අත්හරින්න, ප්‍රඥාවත් අත්හරින්න, වීරියත් අත්හරින්න, ශ්‍රද්ධාවත් අත්හරින්න, හොඳත් අත්හරින්න, නරකත් අත්හරින්න. පිනත් අත්හරින්න, පවත් අත්හරින්න. ගෑණියන්ත් අත්හරින්න, පිරිමියත් අත්හරින්න. අතීතෙත් අත්හරින්න, අනාගතෙත් අත්හරින්න, වර්තමානෙත් අත්හරින්න. ලෝකෙත් අත්හරින්න, ලෝකෝත්තරත් අත්හරින්න. මේ මොහොතත් අත්හරින්න. තමකුත් ඉතුරු තියෙනවද? දැන් ඕක ප්‍රැක්ටිකලි කරන්න, ඕක ප්‍රැක්ටිකලි පුරුදු කරන්න. ඇස්සැරියත් ඔය ස්වභාවය වෙනස් කරන්න එපා. ඒ නිරෝධ ස්වභාව ලක්ෂණ ඒ විදිහටම රැක ගන්න. සැරගෙනත් ඒකම භාවිතා කරන්න. කතා කරද්දී නිරෝධ සහගත ස්වභාවය මෙලෙසම භාවිතා කරන්න. වෙනස් වෙන්න එපා. මේ සැරල භාවනාවෙන් ආයෙ වෙන ට්‍රැක් එකකට යනවා. අන්න ඒකයි වැරද්ද. මේ විදිහටම මේ දර්ශනයේ මේ න්‍යාය මේ ලක්ෂණය පවත්ව ගන්න. තේරුණා නේද? වෙනස් වෙනස් යන්න එපා. ට්‍රක් මෙඩිටේෂන් කියන වෙනම ට්‍රක් එකක් ආයස් අරගෙන එහෙම එන්න එපා. එකම ට්‍රක් එකේ ඉන්න, එකම විදියට ඉන්න. වෙනස් වෙනවා කියලා මට පේනවා සමහර අය. ඒ අර පුරුද්ද. එහෙම කරගන්න එපා. අපි මේ ට්‍රක් එකට දාගත්තේ ඒ ට්‍රක් එක භාවිතා බහුලීගත කරන්න. තේරුණා නේද? ඔයගොල්ලන්ගේ වෙන්නේ මර සතියකට සැරයක් ඇවිල්ලා පැය දෙකයි පොඩ්ඩක් හරි ට්‍රැක් එකේ න්‍යාය ට්‍රැක් අවුල් එළියට ගියාම. ඒ නිසා මේ පුරුදු කරගන්නක පුළුවන් තරම් ඒ පැත්තේ ජීවත් වෙන්න. අපි මේ රට දාලා යන්න හදන්නේ. ඒ කියන්නේ ලෞකික රට දාලා යන්නයි හදන්නේ. ඒ අර පැත්තට පොඩ්ඩක් ඒ පැත්තේ රටේ ජීවත් වෙන්න ඕන. ඒ රටේ නැත්තම් වීසා එකක් හම්බෙන්නේ නැහැ. එන්න යන්න නැතුව අවුරුදු පහක්වත් ඉන්න ඕන. ඉතින් අර ඒ වගේ තමයි මේ ලෝකෝත්තර පැත්තට ආවම මේ පැත්ත එයාගේ භාවිතක බහුලිකත වෙන්න ඕන. තේරුණාද? එතකොට තමයි තමන්ට මේ පැත්තේ ධර්මයේ ප්‍රගුණ වෙලා සක්කාය දිට්ඨිය තුනී වෙලා දුරු වෙලා වාෂ්ප වෙලා යන්නේ. මම කියන්නේ සක්කාය දිට්ඨියත් වාෂ්ප වෙන වැඩක්. කොයි වගේද වාෂ්ප වෙන්නේ? ඔබ අයිස් කැටයක් ගන්න ගෙදර සීතකරණයෙන් අරගෙන දාන්න ප්ලේට් එකකට දාලා ගෙනල්ලා තියන්න එළි පැකින් අමාරකින් ඇවිල්ලා බලන්න කැටි හැඩියට එක්ක පොඩ්ඩක් තියේ ඉතුරු වෙලා නැත්තම් සම්පූර්ණ ජලය බවට පත් වෙලා තියෙන්නේ. ඕකට තමයි සක්කාය දිටි කියන්නේ. ඒක කියන්නේ තරයිස් කැටේ වගේ ඝන වෙච්ච එක ස්වභාවයකට. තවත් ඕක තියෙන ඇරෙන්න. ටික රත් වෙයි. රත් වෙලා හැමින් සැරේ වාෂ්පයේ සමහරලාට ඔබ හවස ඇවිල්ලා බලනකොට ප්ලේට් එක විතරයි මොකවත්ම නැහැ. ඔන්න ඔය වගේ එකතු වෙච්ච ගණී භවණේ වෙච්ච දෙයකට තමයි කියන්නේ සංඛාරා. සංඛාරා පරම දුක්ඛ. ඊට පස්සේ ඒක ඒ ටික ආයි අහුල ගන්න පුළුවන් ද කාට හරි? අර වාෂ්ප වෙච්ච එක? බැහැ. ඉතින් මේ ශරීරත් එහෙමයි. මේ ශරීරත් වාෂ්ප කරලා දානවා කවදද හරි. මේ මනසත් එහෙමයි. අපි මනස වාෂ්ප කරලා දාමු. එතකොට සන්තෝෂෙන්, සතුටින්, සැහැල්ලුවෙන්, નિરાයාසෙන් ජීවත් වෙන රටාව සහ ක්‍රමවේදය ඉගෙන ගන්නවා. ආධ්‍යාත්මය තුළ අර මමත්වය කියලා කියන්නේ වෙනතුනේ කරත්තයක් අදින ෆීලින් එකම තමයි දැනෙන්නේ. මම දැනෙන්නේ නැද්ද? වරන් දැනලා තියෙනවා මේ දවස්වල කරත්තයක් ඇඳින පාට් එකක් කරන වැඩපිළිවෙලක්ම තමයි මේ පුතජන ජීවිතය කියන්නේ. එහෙම දැනෙන්නේ නැද්ද? නිකන් කරක ගිනව වගේ. පුතජන බව කියන්නේ කරත්ත ඇදිල්ල. ගොංකමක් ගෙවනවා. මට නම් ඒ කාලේ හැමෝම දැනුණා. අය කරත්තය. මේ කරත්තෙ ලිහන්න ඕන. බුදුහාමුදුරු උපමා කරපු දේ. චක්කංව වහතෝපදං. මේ පුතජන භවයේ ලක්ෂණය පෙන්වුවේ. පුදුම දුකක්. ඇයි මේක නැගලා ඉන්නෝනේ ඥාති ඉන්නවා නේද? ස්වාමි භාර්යාවරු ඉන්නවා, දරුවෝ ඉන්නවා, නැගලා නැගලා අදින එකාගේ තියෙනවා. දැන් අපි හිතමු ගෙදරක අපි හිතන්නේ මහත්තයා විතරයි අදින්නේ කියලා නෑ. නෝනත් ඒ විදිහට කර තියා ගන්නවා. මහත්තයාවත් දාලා දරුවෝත් දාලා. මහත්තයා කර තියා ගන්නකොට නෝන දාලා කරත් ඒ අදින්නේ. දෙනනේ දෙන්න දෙවිදිහකට අදින්නේ. නෝන අදිනකොට මහත්තයාත් කරත් දාගෙන අදිනවා වගේ දැනෙනවා. එයාට මහත්තයා අදිනකොට නෝනවත් කරත් දාගෙන අදිනවා වගේ එයාට දැනෙනවා. ඒ නිසා ඒක පාර්ශික එක්කෙනෙක් අදින කරත්තයක් නෙමෙයි හැමෝටම දැනෙන්නේ එහෙමයි. ඒක හරි අමාරු දෙයක්. ඒ නිසා හරි බරයි. ඒ නිසා ආධ්‍යාත්මික ජීවිතෙත් එක්ක යන්න. ඔය බාහිරින් දේවල් අතහැරෙයි කියන එක ඒක අත්හැරීමක් නෙමෙයි. හිතෙන් අතාරිනවා කියන්නේ එකක්. බාහිරින් අතාරිනවා කියන්නේ එකක්. බුදුහාමුදුරුවෝ හිතෙන් අතහැරපු උත්තමයා අතහැරියට පස්සේ බොහෝ දේවල් හම්බුණා. හම්බුණු හැම ආරාමයක්ම මේ හිච්ඡන් කුටි නෙමෙයි. බුදුහාමුදුරුවෝ පූජා කරපු ඒවා මහා විශාල ආරාම. ඔක්කොම කෝටි ගණන් ඒවා. එහා බොහෝ මේ පාරවල් වලට පවා සමහරලාට පාෂාණන් මේ ගල් අල්ලලා තිබ්බේ. ගල් ඇලි වර්ග, ගල් වර්ග අල්ලලා අස්සරට උපරිමයෙන් කළා. සුවඳ කුටි හදලා දුන්නා. ඔය ඇත්තෝ හිතන්නේ මේ කවුරුත් හිතන්නේපා අද කාලේ බුදුහාමුදුරු හිටියනම් අපේ ගෙදරට පිණ්ඩපාතය වැඩි කියලා. ඒ බොරු කතාවක්. ඔය ඇත්තෝ හිතනවද එහෙම? එයි කියලා අපේ ගෙදර ඉස්සරහට බුදුහාමුදුරු පාත්‍රය තර. එහෙම හිතනවද? බුදුහාමුදුරු පාත්‍රෙත් තරම් උදේට පිණ්ඩපාතේ යයි කියලා හිතනවද? අද කාලේ බුදුහාමුදුරු වැඩ හිටියා නම් බුදුහාමුදුරු පාත්‍රෙත් තරම් ඔබතුමේ ගෙදරට පිණ්ඩපාතේ යයි කියලා හිතනවද? ඈ? එහෙම වෙන්න පුළුවන්ද? හිතාගන්න බැරි නම් සර්වඥ ධාතුන් වහන්සේලා ඉන්දියාවේ වැඩෙන් මෙව්වනේ. මොකද උනේ? මිනිස්සු හිටියා දවස් දෙකක් පොලිමේ වැඳින්න. ඉතින් ජීවමාන බුදුහාමුදුරු වැඩියට මොකද වෙන්නේ? ඔයිටත් හපම් වෙනවනේ. අපේ ගෙදරට පිණ්ඩපාතේ ඉන්න නෙමෙයි. අපි ගිහිල්ලා දවස් දෙකක් පොලිමේ ඉඳලා දැකලා වැඳ ගන්න සිද්ධ වෙන්නේ. ඒකත් සිකියුරිටි එකෙන් ඉක්මනින් එලවනවා. යන්න 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 කියලා ඇදලා දානවා. වීදි කරනවා නේද? ඉතින් වැඩකට අනේ මම මේ දවස් දෙකක් පොලිමේ ඉඳලා ඉන්නේ වැඩ ගන්න දෙන්න මාත්‍යෝ කියලා ඉතින් ආච්චි අම්මලේම වටේ වඳිනවා නේද? පතක පිටල ඒ වඳින දෙන්නේ නැහැ වැඩ ගන්න පත්ති ගිහින් යන්න අනිත් අයට දෙන්න. මමත් ගිහිල්ලා බලලා මේ හැබැයි ඉතින් තුරුණසරණින් අපිට අර මේ පොලිං මරව මේව මුකුත්ම නැහැ ඉතින්. ඒක නිසා ගිහිල්ලා ඉතින් ආන්දනා කරගෙන එනවා. මේ තේ නිසා ඒ එහෙම හිතන එක විකාරයක්. ඒක කවදාවත් කෙරෙන්නේ බුදුහාමුදුරුව දැන් වැඩම කරා නම් එහෙම ජනාධිපති මන්දිරේ හරි කොයි හරි විශේෂ කතානායක මන්දිරේ හරි විශේෂ මන්දිරයක් හදලා දෙනවා වැඩ ඉන්න ඈ ජනාධිපති කෙනෙක්ගේ ආරක්ෂාව දෙනවා සමහරලාට ඒ ප්‍රදේශයෙන් යන ගුවන් යානා හෙලිකොප්ටර්ස් ඔක්කොම නතර කරනවා ඈ ඒ වගේ මේ දැන් මේ හිත පිසු පිසු විකාරකයක් හිතාගෙන ඉන්න මිනිස්සු මේ අත්හැරලා දාලා මේ මොකක්වත් නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ දාර්ශනිකයෙක් මිනිස්සු මේ හිතාගෙන ඉන්න තාමත් අර අමු මෝඩ මේ 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 සෙට් එක හිතාගෙන ඉන්නේ මේ තියෙන දේවල් ටික අත්හැරලා දාලා කැලේ ගිහිල්ලා මේ ගෝතේක් වගේ ඉන්නවයි කියලා එහෙම කෙනෙක් නෙමෙයි බුදු කෙනෙක් කියන්නේ ඒවා හොඳයි නිකමුන්ට සමහරලාට තමන්ගේ වැඩ රාජකාරි කරලා විවේක ගන්න අවසාන කාලේ මහාන වෙලා ওই කැලේකට වෙලා ඉන්න අම්මලා තාත්තලා ඉන්න ඒක වරදක් නැහැ. එක්ක ආධ්‍යාත්මේ හොයාගනිමින් ඉන්නවා. අපිත් එහෙමයි. හොයාගන්න කාලේදී අපි උනත් ආවේ නැහැ. අපිත් හිටියේ එහෙම ගල් ගුහාවල් වල අවුරුදු ගණන්. අරසනේ තේරුම් ගත්තට පස්සේ අවබෝධ කරගත්තට පස්සේ උත්මයෝ සෑහෙන්න ලෝක පිළිගැනීමක් ඇති වෙනවා. ගෞරවයක් හට ගන්නවා. ඔවුන්ගේ වචනයට විශාල තියෙනවා. දැන් දලයි ලාමා වහන්සේගේ වචනයට මොනතරම් අගයක්ද? දැන් ඉන්දියාවේ බුද්ධ ගයා පැත්තට වැඩමව ලෝකෙ පුරා හිටපු මිනිස්සු එතෙන්ට රැස් වුණා. ඒ ගුවන් යානාක් වලින් ගිහිල්ලා හෝටල් වල නතර වෙලා ලක්ෂ ගණන් වියදම් කළා. මොකටද මේ දැකලා වැඳ ගන්න? ඒක පොඩ්ඩක් තමන්ගේ අත නල්ලි තියාගන්න. තේරෙනා නේද? ඒ ආශිර්වාදය දකින්න. ඉතින් මං හරි භාග්‍යවන්තයි කියලා හිතන අර තියෙන ෆොටෝ එක. ඒ උඩ සඳහන් වෙලා ඉතින් උන්වහන්සේ බොහොම ආදරෙන් මගේ ආරාධනාවට අත් දෙකින් වැඳගෙන ඉන්නවා. ඒ වගේම උන්වහන්සේ මගේ අත අල්ලගෙන සෑහෙන වෙලා හිටියා. මං උන්වහන්සේගේ අත අල්ලගෙන නේ උන්වහන්සේ මගේ අත අල්ලගෙන ගොඩක් වෙලා හිටියා. ඒක මට බ්ලෙස් කිරීමක් කරේ. ඉතින් එහෙම ආදරයක් ලැබුණා. ඒකට හේතුව උන්වහන්සේට අඳුරනවා ඇති මේ ඇතුලේ ඉන්න කෙනා කවුද කියලා. තේරෙනවද? මම ඇතුලේදී හිතුවේ මට සුදුසු ආසනයක් ලැබේවා කියලා. මාව කොන්ක්‍රීට් එකක් උඩ ওই බෝක්කුවක් අයිනි වාඩි කරවන්න සුදුසු නම් වාඩි කරද්දායි. නෑ. අපි ඔය ඇතුළටම වඩම්මලා උන්වහන්සේ ධර්මාසනයට මෙහෙම නගින තැන මෙහෙම මට බණ අහන්න ලැබුණා. ඒ කියන්නේ ප්‍රධාන වේදිකාව තියෙනවා. උඩ වේදිකාව තියෙනවා. උඩ වේදිකාවටත් උඩ තව එකක් තියෙනවා. ඒකේ අපි ඉන්නවා. අර පල්ලෙහාම දෙවෙනි වේදිකාවේ තමයි සම්භාවනීය අමුතු ඉන්නේ. අර BMS සීච් එකේ තියෙනනේ පල්ලෙහා ඉස්සරහාම සීට් තියෙනවා. ඊළඟට වේදිකාවක් තියෙනවා නේද? ඒක උඩ තව වේදිකාවක් හදනවා. ඉතින් අපි ඉහළම වේදිකාව උඩ මම ළඟම සීට් එක අමුණා. බලන්න මේ වීඩියෝ එකක් තියෙනවා මේ ඉතින් හරි වාසනාවක් එක හරි පිනක් දැනට ලෝකේ බුදුවරයෙක් හැටියට ඒ වගේම ආධ්‍යාත්මික නායකයා බෞද්ධ නායකයා හැටියට ලෝකේ පිළිගන්නේ අපේ රටේ ඉන කවුරුවක්වත් නෙමෙයි ලෝකේම බෞද්ධ නායකයා හැටියට පිළිගන්නේ දලයි ලාම මහන්සේ බුද්දිස් නායකයා හැටියට උන්වහන්සේ ලංකාවට වැඩමවන්නේ නැහැ. ඒකට හේතුව අපි ණය කාලා තියෙනවා. ණයකාරයෝ ගෙන්නන්න දෙන්නේ නැහැ. චීන ගෙන්නන්න දෙන්නේ නැහැ. එපයි කියලා කියනවා. බලපෑම් කරනවා. නායක හඳුරුන්ට ගිහිලා කියනවා ගෙන්නන්න එපා. අපේ හතුරෙක් ගෙන්නන්න එපා කියනවා. කූඹි එක්කත් කරපොත් එක්කත් මරලා නැහැ. අපේ හතුරේ. පුදුම නීති සහ පුදුම දේවල්. උන්වහන්සේගේ රටත් අල්ලගෙන උන්වහන්සේම හතුරෙක්ලු. උන්වහන්සේගේ රට අල්ලගත්තේ උන්වහන්සේ මේ හිච්චම් පොඩි පැච්ච කාලේ. ඒ කාලේ අල්ලගෙන තාම ඉතින් හතුරෙක්ලු. එනිසා මේ කරුණාව වුණත් අපි භාවිතා කරන්න ඕන හරි පරිස්සමට. ලෝකේ හැටි ඒ නිසා අපේ රටවල් වලට වුණත් ඔය පාරවල් හදාගත්තා වගේ නෙමෙයි. ගුවන්තොට පොළවල් හදාගත්තා වගේ නෙමෙයි. නැව් හදාගත්තා වගේ නෙමෙයි. ඒවා දුන්නාම 99ට 100ට දුන්නා. ඉතින් 99 කියන්නේ සදාකාලික දීම තමයි. ආයෙත් මොන බලපෑම්ද කියලා කියන්න බෑ. එනිසා ඉක්මනට නිවන් දකින්න ඉක්මනට තේරුම් ගන්න තේරුම් අරගෙන කටයුතු කරන්න. ඒ උන්වහන්සේ කියනවා අපිට අවශ්‍ය කරන්නේ නිදහස, අපිට අවශ්‍ය කරන්නේ පැවැත්ම, භෞතිකව නොවේ ආධ්‍යාත්මිකවයි කියන කතාව නිතරන්තරයෙන්ම කියනවා. ඉතින් උන්වහන්සේගේ හිතේ කොයිම තැනකවත් උන්වහන්සේ කේන්තිය තියාගෙන නැහැ, තරහ තියාගෙන නැහැ. මන්නම් සාමාන්‍යයෙන් කබඩ් එකේ දාලා වහලා ලොක් කරලා කියලා දාලා තියෙනවා. හදිසියට අවුහු වුණා වුණොත් ගන්න කියලා. උන්වහන්සේ එහෙමවත් නැහැ. මොකද මම ඒක තියාගෙන ඉන්නේ ලංකාවේ හැටි දන්නවනේ. දැන් උන්වහන්සේ එහෙම පොඩ්ඩක්වත් නැති නිසා වෙන්නේ නැති. තාම උන්වහන්සේගේ රටත් උදුරගෙන ඔක්කොම උදුරගෙන මේ දේවල් තියෙන්නේ. ඒ නිසා අපිට සමහරලාට පවතින්න පොඩ්ඩක් ලොකරකේ දාලා ඕ පොඩ්ඩක් තියාගෙන තියාගන්න ඕන. අවශ්‍ය කෙනෙකුට ඉල්ලුවොත් දෙන්න වගේ. ඔව් නෑ නැතුව පවතින්න බෑ. නැතුව පවතින්න බෑ අම්මෝ. හරි අමාරුයි. එහෙම ඉන්න පුළුවන් එහෙම පරිසරයක නම්. දැන් බලන්න ඔය සරි මොගලන් හාමුදුරන්ට උනේ මොකද්ද? කර්ම විපාකයක් කියලා අත පීඩා ගන්න වෙන මොකක්වත් නෙවෙයි. බණ කියපු ධර්මයේ කියපු එකේ වරද? අපි නිකම් කර්ම විපාකයක් දාලා කියන කර්ම විපාකය කියලා. කර්ම විපාක නෙවෙයි ධර්මයේ කියපු හේතුව. මගදී රැකලා ඉඳලා ආගමික කණ්ඩායම් තීරිතේ ගෑහුව කුඩු වෙන. කීමට කියන්නේ ඌන් සැලට ගන්නට ගැඩුණා කියලා. ඌන් සැලට ගන්නට ඕනේ නැහැ. අපි අඟලි දෙකේ කැලිය වලට ගැඩලා කියලා අපි හිතමුකෝ. ඒ කියන්නේ හැමතැනකින්ම කැඩිලා ඇති. අතෙනුත් කැඩිලා ඇති. මේ දෙංගලනුත් කැඩිලා ඇති. හැමතැනම මේ ඇඟිලි හැරේ මේ කැඩිලා ඇති කොච්චරද කියනවනම් මූට්ටු කරන්න බැරි මට්ටමටම ශරීර අංග කැඩෙනකම්ම තරලා උන්වහන්සේගේ තිබුණු ආධ්‍යාත්මික බලයට කොහොම හරි ජීවිතේ බේරිලා නමුත් ඉතින් පිරුණම් පාන සිද්ධ වුණා. සාහිත්‍ය කරුවා එක එක කතන්දර ටිකක් දැයලා නේ අරව මේව දාලා ඉතින් කියන ඇත්ත කතාව බණ කියන්න කියලා කුටි කාලා මරෙන්න සිද්ධ වුණා අග්‍රශාවකයන්ට කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඔබ කිව්වොත් එහෙම නේ. ඒක එහෙම නෙමෙයි කියන්නත් ඉතිර තියෙනනේ. ඒක නිසා එහෙම නොවෙන්නත් පුළුවන් නේ. අම්මෝ දන්නවනේ ඉතින් අපේ ගොයියන්ගේ හැටි. ඔව් එහෙම නොවෙන්නත් පුළුවන්. දැන් මාත් එක තව හාමුදුරු කෙනෙක් ඒ දවස්වල ගියා බණහන්න බර කියන්න ගියා. එයා හැමදෙරටත් අවබෝධය තියෙනවා. ඒ වුණාට ගති ලක්ෂණේ පුරුද්ද හොඳ නැහැ. ඉස්සර CID එකේ හිටපු එක්කෙනෙක් මානවලා. ඉතින් හරි සරයි. හරි සරට කතා කරන්නේ. ධර්මයේ තියෙනවා. ධර්මය අවබෝධ කරවන්නත් පුළුවන් අනිත් අයට. හොඳ දක්ෂතාවයක් තියෙනවා. ඒ වුණාට කට සරයි. මිනිස්සු ඉතින් දන්නද කට හොඳ නැති කට්ටිය ඉනෝනේ කට ගහගෙන. මෙයා CID කාර්යයේ හිටපු. දන්නවනේද CID කාර්යයේ? එතකොට මේ මනුස්සයත් කටින් ගහලා දාන්න බයත් නැහැ මොන යකාටවත් බය නැහැ. පුරුදු වෙච්ච පුරුදු වීම. අර මිනිස්සු ඇඟටමයි ඉන්නේ. තිරණ්ඩුවක් යනවා. එක්කන් යන්නේ වාහනේ ඉන්නේ පයි. පිරිකර දෙන්නෙත් එවස් කුලිය දෙන්නෙත් නැහැ. ඒක මිට මනුස්සයන්ට වෙන්නව මිනිස්සු දෙනවා. ඉතින් මම බස්සික මේ ඔබ වහන්සේත් එක්ක මේ බණ වැඩේ කරන්න බෑ. ඔබ වහන්සේ වෙනම මොකක් හරි කරගන්න කියලා උන්වහන්සේ යවුවා. දැන් කොහේ හරි කුටියක් හදාගෙන ඉන්නවා. නායකයෙක් දානයක්වත් දෙනවද දන්නේ නැහැ. මොකද ඒ තරම් සැරයි. කට සැරයි. ඒවා ඒ ගති පුරුදු. අර JVP කාලේ LTT කාලේ ඒගොල්ලෝ හොඳට මේච්චල් කරපු කට්ටිය. එතකොට නොකරපු දේවල් නැහැ. ඉතින් ඒගොල්ලන්ගෙන් ඇහුවාම ඉතින් කියනවා කියන්න බෑ ඒවා. ඉතින් කියන්න බෑ. අප්‍රමාණ පව් ගලා කියනවා. පව් ටොන් ගණන් කළා කියනවා. කියන්නේ නැහැ ඉතින්. ඉතින් කොහොම හරි නිවන් දැක්ක අඟුලිමාලල තමයි. හැබැයි දර්ශනේ දැක්කා. දර්ශනේ දැක්කට මම එයාට බණ කියන්න යනකොට එයාගේ පන්සලට එයා හිතුවයි කියන්නේ මම ඒ පන්සල අල්ලගන්න එනවායි කියලා. මං කිව්වා ඒ සිතිවිල්ල මම දැක්කා ඔයාගේ කියලා. එහෙනම් ඉතින් ඔබ වහන්සේ ඇයි මට බණ කිව්වේ කියලා ඇහුවා. මං කිව්වා ඒ සිතිවිල්ල තිබ්බට මේ මට හානියක් නැහැ. ඇයි මම බණ කිව්වා කියලා. හානියක් නැත්තේ කොහේද? මං ඔබ වහන්සේව අර කඳු උඩ අරන් ගිහිල්ලා ඉවරලා තල්ලු කරන්න හැදුවනේ කන්දෙන් පල්ලෙහාට. මං කිව්වා කවද්ද මට මං දන්නේ නැතුව වගේ මං ඇහුවා. කවද්ද? අර එක දවසක් රාත්‍රිය අපි තරු බලන්න කියලා කන්දක් උඩට එක්කන් ගියේ. ඔව්. එදා මං ලෑස්ති වුණේ අර ගිනි ගොඩක් පෙන්නනවා කියලා. ඈත ගිනි ගොඩක් පෙන්නලා කන්ද අයිනට ගෙනල්ලා තල්ලු කරන්න කිව්වලු. එහෙම කිව්වා. ඉතින් මං කිව්වා මම ඒක දැනගත්ත නිසා තමයි ඒ ගිනි ගොඩ බලන්න ගියේ නැත්තේ කියලා එතෙන්ට අයිනට. ඉතින් එච්චර දීද්දිත් ඔබ වහන්සේ බණ කිව්වේ. ඒක තමයි බං අපිට තියෙන මහා කරුණාව කියන ලෙඩේ. අපිට තියෙන කරුණාව කියන ලෙඩේ මූ මේ නිඳා කරන්න හදනවා මූ මරන්න හදනවා මේ නිග්‍රහ කරන්න හදනවා මේ 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 හොරකම් කරන්න හදනවා කියලා දැක දැකත් ඒ අහානි පැත්තේ තියාගෙන ඉන්නවා. මගේම වාහනේ ඩ්‍රයිව් කරන සමහරෙවුන්ට හිතෙනවා මේ වාහනේ හප්පන්න කොහේ හරි ගිහිල්ලා. ඒක මට අලාභ කරන්න මට අපහසුතාවයකටපත් කර එහෙම සිතුවිලි තියෙන මිනිස්සු එහා පැත්තේ තියාගෙන අපි යනවා. යනවා. දැක දැක. රිද්දන්න ඵලි ගන්න ওই ඩ්‍රයිවර්ලගෙන් හරි පරිස්සම් වෙන්න ඕන. බුදුම්මෝ දෙන්නේ ඔය මරලා දාන මැරෙනවා. මරනවා මැරෙනවා නිකුත් දේවල් එනවා. යාට කරන්න පුළුවන් ඕන එකක්. හරි පරිස්සම් වෙන්න ඕන. ဒီ ලෝකේ හැටි ඕමයි. නමුත් අපි දැන දැන දැක දැක ලෝකෙට බහිනවා. කරන්න දෙයක් නැහැ. අනුන්ගේ පරිප්පු කනවා. ගඟේ ගහගෙන යන මිනිස්සු ගඟට පැනලා අවදානමක් අරගෙන ගොඩ දානවා. අය ඉන්නෝනේ. දැන් ගොඩ දාන්න යන අය මැරෙන අවස්ථා තියෙනවා. ඉතින් පුහුණු කිමුදුන් කරුවෙක් වෙන්න ඕන. එහෙම නැත්තම් කරන්නේ අර පෙවෙනකා විසින් බේරන්න කියපු එකාව යට ගන්නවා. ඒ එහෙම වෙන වෙලාවලුත් තියෙනවා අපිට. ඔව් අපච්චියෝ. ඉතින් මේක තමයි මහා කරුණාවේ ලෙඩේ. ඉතින් දෙවියන්තර තේරුම් ගන්න අප්‍රමාදීව ධර්මයේ නිරන්තරයෙන් මහාන ධර්මයේ නිරන්තරයෙන් මෙනෙහි කරන්න ධර්මානුගත වෙන්නේ නිරන්තරයෙන්ම ඔබට අප්‍රමාදී විහරණයෙන් ඔබට පුළුවන් සත්‍ය අවබෝධ කරන්න. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වන සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබටම දැනෙන ඔබ සතර අපායට තල්ලු කරන්න බෑ කියලා. හිතලවත් තල්ලු කරන්න බෑ කියලා. දැන් මට ඒ කාලේ තිබිච්ච බයත් තමයි සතර අපා බිය. දැන් නැහෙනේ ගෑවෙන්නවත් නැහැ. ගෑවෙන්නවත් නැහැ මම දන්නවා. මොනම එකෙකුටවත් මොනම හේතුවකින් සතර අපායට දාන්න බෑ. මොකද හේතුව සතර අපායේ යන අකුසලයක් කරන්න ජවය මා ළඟ නැහැ. ඔය ආර්ය ශ්‍රාවකයන්ට අරව මෙව කියලා ඔය දොස් කියනව නේද සමහර වෙලාවලට? ඒව පට්ටපල් බොරු. උන්වහන්සේලා ළඟ ඔය ගලාගෙන යන මානසික රිද්මය අඳුරනවා නම් කිසි කෙනෙක් ඒව විශ්වාස කරන්නේ නැහැ. ඒසයි ආරි ධර්මයේ තේරුම් කරගත්ත අයගේ මනස ගලාගෙන යන්නේ හරිම සුන්දර ලෙවල් එකක යන්නේ. ඒ ලෙවල් එකට බෑ පව් කරන්න බෑ. අමානුෂික දේවල් කරන්න බෑ. සත්තු මරන්න බෑ, මිනිස්සු මරන්න බෑ. ආනන්තර පංචානන්තරේ පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ අතහැරලා දානවා. අමදාතේ කරඬුවක් වුණොත් එහෙම වජනෝමාරුවක් හරි වුණොත් එහෙම තමා විසින් අතහැරලා යනවා මිසක් නිකන් රණ්ඩු කරලා මේ කේවැල්ලෙන් අල්ලලා ගහලා අමදාතව එලවන්නේ නැහැ. දැන් අපි හිතමු තමන්ගේ ගෙදරම අම්මා හරි වෙන්න පුළුවන් කෑ ගහනෝ ඉන්න දෙන්නේ නැහැ ඔයක. තමන් බෑග් එකක් අරගෙන කොහේ හරි යනවා මිසක් අමතර ගහන එක දත් කඩන්නේ ඒව කරන්න යන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ස්වභාවය. අතහැරලා දාලා යනවා. මොකද යාට අත්හරින්න බැරි දෙයක් නැහැ නේ. ඉතින් මම හැමදෙස්සෙම බලනවා මට මොනවද අත්හරින්න බැරි කියලා. මට ජීවිතේ අත්හරින්න බැරිද කියලා මම අධ්‍යයනය කරලා බලලා තියෙනවා. අත්හරින්න පුළුවන්. පන්සල් අත්හරින්න බැරිද කියලා මම බලලා තියෙනවා. අත්හරින්න පුළුවන්. අත්තරින් බැරිච්ච දෙයක් මන් තියාගෙන ඉන්නේ. අත්තරින් බැරි දෙයක් තියාගෙන ඉන්නේ කිසියලාක. අත්තරින් බැරි දෙයක් ඇත්තෙත් නැහැ. මොකද ලෝකෙම අත්තරිය කියනකොට මොනවද අත්තරින් බැරි? ඒ මේ ලෝකේ අර මම කියන එකෙන් අල්ලගන්න ඒ ස්වභාවය අත්තරියට පස්සේ එයාට මුළු ලෝකෙම එක්තරා විදිහක අයිතියක් වගේ දැනෙනවා. එතකොට එයා මේ සුළු බැඳීම් වලට යන්නේ නැහැ. දැන් කෝටියක් තියෙන මිනිස්සු රුපියල් 10කට බැඳින්නේ නැහනේ. ඒක අවුලන්නේ මේ පහේ කාසියට රණ්ඩු කරන්න යන්නේ නැහනේ බස් එකේදී වුණත්. කන්ඩක්ටර් නොදුන්නොත් එමේ සද්ද නැතුව යනවා. මොකද මේ ධනවතෙක් නේ යා. හැබැයි සුළු මිනිස්සේර අරගෙන රණ්ඩු කරලා අරගෙන කොහොම හරි ඉල්ල ගන්නවා. ආන්න ඒ වගේ තමයි ආධ්‍යාත්මික මහා ධනවතෙක් වුණාට පස්සේ මේ සතපහේ කාසි අතපරහේ කාසි වලට රණ්ඩු නෑ. එයා විශ්වයක් අයිති කෙනෙක්. ස්වභාව ධර්මයක් අයිති කෙනෙක්. විශ්වය විශ්වය කියන්නත් බයයි. මොකද්ද විශ්ව බුද්ධ කෙනෙක් බහලා මල කෙලියක් වෙලා තියෙන්නේ. මානසික රෝගීන් වෙනවා ධර්මයට පින්නතුනේ. ඒ මිනිස්සු ඊළඟට ඇවිල්ලත් ඇති කරගන්නේ මොකද්ද? මානසික රෝගමයි. එතකොට ඒක ධර්මයේ නිසා ඇති වෙච්ච මානසික රෝගයක් නෙමෙයි. එයා මානසික රෝගය තුලින් ධර්මයට ඇවිල්ලා ඔහුට ඇති වෙච්ච දෙයක්. තේරුණානේ? අර ඒක ගායකයෙකුත් පහුගිය කාලෙක තිබුණේ. එයා සිවුරක් ඇඳගෙන කැලේ ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් එහෙම තමයි ට්‍රක් එක එක වෙලාවට එක එක විදියට මෙහෙම වෙනවා. අපෙත් ට්‍රක් එහෙට මෙහෙට ගියපු වෙලාවල් නැහැ කියන්නේ යනවා. මිනිස්සුනේ. ඒසාව අපි පරිස්සම් වෙන්න ඕන. කෙනෙක්ගේ යම් යම් මේ රසායනික සංයුතියන් වෙනස් වෙනකොට ඒ මිනිස්සේගේ යම් යම් වෙනස්කම් උනත් ඇති වෙන්න පුළුවන්. කේන් තියන්න හේතුන් ඇති වෙනවා. මනස අසමබර වෙන ඇතිතාවයන් ඇති වෙනවා මේ හෝමෝන ක්‍රියාකාරීත්වය තුළම. සීනි අඩු වුණොත් සීනි වැඩි වුණොත් ඔව් එක එක තත්ත්වය ඇති වෙනවා. ඉතින් කායික හා මානසික දෙකේම සමබරතාවය ඇති කරගෙන අපි මේ හොඳ වැඩපිළිවෙලක ජීවත් වෙන්න ඕන. කාට වුණත් සීනි අඩු වුණත් එහෙම වැඩි වුණත් එහෙමයි. තවත් දේවලුත් එහෙමයි. ඉතින් මේ හැමදේම තේරුම් ගන්නයි පින්නතුණු මතක් කරේ. මේ හැමදේම එකට එකතු කරාම ලොකු ශක්තිමත් ධර්ම ගමනක් යන ඔබට බලයක් සැකසෙනවා. ඔබේ ආත්මයේ වගකීම ඔබටමයි. කෝනු හාසෝ කිමානන්දෝ, කුමන හාස්‍යයක්ද කුමන සතුටක්ද? ප්‍රදීපන්න ගවේෂත, ආලෝකයේ වහාම ගවේෂණය කරන්න, නිර්වාණය වහාම සාක්ෂාත් කරගන්න. බුදුහාමුදුරුවෝ බණ කියද්දිත් ගණන් ගන්න නැතුව හිනා වෙවි හිටපු එවුන් හිටියා. දන් දීලා ඉවර වෙලා බක බක ගාලා හිනා වෙවි ඉන්න යෙහෙලියන් ටිකට විසාකාව ඇවිල්ලා කිව්වා, කෝනු හාසෝ කිමානන්දෝ, තොපි හිනා වෙවි ඉන්නේ මේ අන්ධකාරේ, මේ ප්‍රදීපයේ ගවේෂණය කරපියව්. තම යෙහෙලියන් ට කිව්වේ. ඒක ධම්මපදයේ තියෙන්නේ. ඉතින් ඒ අන්නේ වගේ පිනුතුනොත් අප්‍රමාදීව මේක දැනගන්, දැකගත්තට පස්සේ නම් ආයි කැඩෙන්නේ නැහැ, බිඳින්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, අපිරිසුදු වෙන්නේ නැහැ. ඒකට කියනවා ආර්ය සීලය. හැමදිනාටම තෙරුවන් සරණ වේවා. සූපත් වේවා.